අතිපූජ්‍ය පිටිකල ගුණරත්න ස්වාමීන් වහන්සේ ඇතුළු නේවාසික මහා සංඝරත්නයෙන් අවසරයි. ධර්ම සාකච්ඡාව සඳහා ඊයේ ඉතිරුණු ප්‍රශ්න කීපයක් තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේගේ අනුමැතිය අනුව මම මේ ප්‍රශ්න ටික ඉස්සෙල්ලා ඉදිරිපත් කරනවා. මෛත්‍රී භාවනාව දියුණු කිරීමෙන් ඥාන මට්ටමට පිවිසිය හැකිද?
කෙටි උත්තරයක් දෙන්න තැහැ පුළුවා. මෛත්‍රී භාවනාවෙන් ඕනම ධ්‍යානයකට එන්න පුළුවන්කම තියෙනවා. මෛත්‍රී භාවනාව අප්පමඤ්ඤා ප්‍රමාණයක් නැතුව වඩන්න පුළුවන් එකක් හැටියටයි අප්පමඤ්ඤ භාවනා හැටියටයි දක්වන්නේ. එනිසා ඕන කෙනෙකුට මෛත්‍රී භාවනාවෙන් ධ්‍යාන මට්ටමට එන්න පුළුවන්. හැබැයි ඒකට අවශ්‍ය කරන නිසි මාර්ගයක් ඕන. මෛත්‍රී භාවනාව කියන එක නිකම්ම වචන මාත්‍රයක් නැවත නැවත මෙනෙහි කරනවට වඩා වැඩපිළිවෙලක් ඒක තියෙන්නට ඕන. මෛත්‍රී භාවනාව කියලා කියන්නේ මිත්‍රත්වයේ ගොඩනගන එක. මිත්‍රත්වයේ ගොඩනගනවා කියලා අමුතු දෙයක් කරන්න නැහැ. සිත ද්වේෂයෙන් මුදවන එකයි කරන්නේ. සිත ද්වේෂයෙන් මුදවන එක. සිත ද්වේෂයෙන් මුදවනවා කියන තැනදී අපි නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා භාවිතා කරන වචනවල පවා අර්ථය වටහාගෙන තියෙන්න ඕන. අපි නිදුක් වේවා කියලා කියනකොට මේ මිනිස්සෙන්ට තව කෙනෙකුට ඇති වෙන කායික මානසික දුක් නැති කරනවා කියන කාරණාව නෙමෙයි එතන යෙදෙන්නේ. නිරෝගී වේවා කියනකොට අපි එතනින් බලාපොරොත්තු වෙන්න ඕන මේ මිනිස් කායක හටගත් රෝගාබාධ සුව වේවා කියන අදහසම නෙමෙයි. සුවපත් වේවා කියලා කියනකොට නොඑක් නොඑක් සම්පත් ලැබිලා සපවත් වෙන්න කියන අදහස නෙමෙයි. ඒ තුල යෙදෙන්න ඕන යම් හිතක වෛරය, ක්‍රෝධය, තරහව, ඊර්ෂ්‍යාව පරිගැනීම. මෙන්න මේ නපුරු ගති යම් මොහොතක පහළ වුණා නම් ඒ මොහොතේම දුකටපත් වෙච්ච කෙනෙක් වෙනවා. සිව් ඉරියව්වේම සැප නොවිඳින කෙනෙක් වෙනවා. වාඩි වෙලා ඉන්න බෑ, නිදාගෙන ඉන්න බෑ, හිටගෙන ඉන්න බෑ, කන්න බොන්න බෑ. තරහවෙන් කෝපයෙන් පිරිච්ච දවසට ඔබ දකිනවා, තමා තුළින් දකින්න ඕන මේ අත්දැකීම. මට දැඩි තරහක් ආපු දවසට මට කිසි දෙයක් රුස්සන්නේ නැහැ. ප්‍රිය මනාප දරුවෝ මුණුපුරවවත් එදාට පුස්සන්නේ නැහැ. කන්න ගියාට රස නැහැ. නිදා ගන්න බෑ, නිින්ද යන්නේ නැහැ. මහා දුකක් විඳිනවා අපි තරහ කෝපයේ හිතේ ඇති වෙච්ච දවසට. අපි නිදුක් වේවා කියනකොට මෙන්න මේ අත්දැකීම සීකලා නේ මෙවන් දුකකට කිසි සත්වයෙක් පහළ නොවේ. මාමෙන්ම කිසි සත්ව సంతානයක් මෙවන් දුකකටපත් නොවේවා. වෛරේ කෝදේ තරහව ඊර්ෂ්‍යාව පරිගැනීම යම් හිතක පහළ වුණොත් ඔහු ඒ මොහොතේම රෝගියෙක්. කෙනෙක් ආදරණීය අම්මා තාත්තට පහර දෙන්නේ අම්මා තාත්තාව මරලා දාන්න, දරුවෙකුට බිරිඳකට පහර දීලා වද දීලා මරලා දාන්න තරම් සැහැසි වෙන්නේ මේ කෝපය මේ රෝගී තත්ත්වයේ හිතේ ඇති වුණාම. බොහොම හොඳට ඉන්න බෝසත්වරු වගේ මිනිස්සුයෝ මේ නපුරු රෝගයේ මොහොතකට වැළඳුණාම ඕනම සැහැසි ක්‍රියාවක් කරනවා. උන්මත්තකයා කියලා කියන්නේ හොඳ නරක තේරුම් ගන්න බැරි, යහපත අයහපත තේරුම් ගත්තේ නැති, අම්මා තාත්තාවවත් හඳුනා ගන්න බැරි, පිරිසුදු අපිරිසුදු හඳුනා ගන්න බැරි කෙනෙක්. යම් මොහොතක මේ තරහව ඊර්ෂ්‍යාව කෝපයේ වෛරයේ පරිගැනීම නපුරු ගති හිතේ පහළ වුණොත් ඔහු එක්තරා විදිහක උන්මත්තක රෝගීක් බවට පත් වෙනවා. කුද්දවත්තං නජානාති කුද්දෝ ධම්මං නපස්සති අර්ථේ ධර්මේ නොපෙනී යන. ඕනම අපරාධයක් කරන්න පුළුවන් සැහැසි අපරාධකරුවෙක් බවට පත් වෙනවා. ඒ තරම් භයානක රෝගීක් වෙනවා. අනේ එවන් රෝගීක බවට මාමින්ම කිසිව සත්වයකු පත් නොවේවා. නිරෝගී වේවා කියන අරුත වෙන්නට ඕන එක මෙවන් රෝගයකට පත් නොවේවා. වෛරයෙන් කෝපයෙන් තරයි. සුවපත් වේවා. යම් කෙනෙකු මොහොතකට හරි මේ නපුරු සිත හිතෙන් ඉවත් වුණොත් ඔහු බොහොම නිවෙන සැනසෙන කෙනෙක්. සිව් ඉරියව්වේම සැප විඳින කෙනෙක්. මේ තරහ කෝපයේ වෛරයේ පරිගැනීම දුරු වී සිත සුවපත් වේවා. එතකොට අපේ මෛත්‍රී භාවනාවේ එල්ලේ වෙන්න ඕන තව පුද්ගලයෙක් නෙමෙයි. පුද්ගලයෙකුට අත්විඳින කායික මානසික දුක්ඛ දෝමනස්යන් පිළිබඳව නෙමෙයි. ඒකෙන් නිදහස් කිරීම නෙමෙයි. අපෙත් අනුන්ගේත් මනස දිහා බලලා මනස තුලින් මිනිස්සයා දුකටපත් කරන රෝගී බවටපත් කරන පීඩාවටපත් කරන සසර දුකට ඇද දමන මෙන්න මේ මානසික ස්වභාවයෙන් මිදීම සඳහා ඉල්ලේ කරගෙන කරන කමඨහන භාවනාව අර වගේ ප්‍රතිඵල උදා කරලා දෙනවා.
ආනාපාන සතිය වඩා ඥාන මට්ටමට පිවිසිය හැකි බව මා අසා පොත් කියවා දැනගෙන ඇත. මේ නිවන පිණිස ආධාර වන්නේ කෙසේද?
ආනාපාන සතිය වඩලා කෙනෙකුට කැලේ සමනය කරලා ධ්‍යාන සමාපatti වලට එන්න පුළුවන්. කිසිම බාධාවක් නැහැ. චතුරාර්ය සත්‍යයට එන්න පුළුවන්. චතුරාර්ය සත්‍යයට ආපු කෙනාට එය පාදක කරගෙන ආනාපාන සතිය නෙවෙයි ඒ ධ්‍යාන මට්ටම පාදක කරගෙන කැමතිනම් අරූපී ධ්‍යාන වලටත් යන්න පුළුවන්. බාධාවක් නැහැ. හැබැයි මේ ධ්‍යාන වලට ආවත් මගඵල ලබනවා කියන එක නම් වෙන්නේ නැහැ. මාර්ගඵල ලබන්න නම් ඉති අජ්ජත්තං වා බහිද්ධාවා අජ්ජත්ත බහිද්ධාවා කියන කොටසත් කරන්න වෙනවනේ. සමුදේ ධම්මානුපස්සී වාය ධම්මානුපස්සී සමුදේ වාය ධම්මානුපස්සී කියන ඒවත් බලන්න වෙනවනේ. ඒව බලන්න නම් අර ධර්මයේ දැනගෙන මේකෙන් හිත සමාධි කරලා සමාධිමත් හිතින් මේ ධර්මය විමසලා මයි ආශ්‍රවක්තිය කරගන්න වෙන්නේ. එනිසා ආනාපාන සතිය වඩලා ධර්මයේ මාර්ගය දන්න කෙනාට නිවන් දකින්නත් පුළුවන්. හැබැයි මාර්ගය නොදැන දහම නොදැන ආනාපාන සතිය වඩලා ධ්‍යාන සමාපatti වලට එන්න පුළුවන් මගඵල ලබන්නත් බැහැ. ඒකෙන් මගඵල ලබන්න පුළුවන්ද බැරිද කියන කාරණාව තීරණය වෙන්නේ ධර්මය දන්නවද නැද්ද කියන කාරණාව මත.
ඊළඟ ප්‍රශ්නේ සම්නාස නිවන් අවබෝධ කිරීම සඳහා එකම භාවනා ක්‍රමයක් අනුගමනය කළ යුතුද?
නිවන අවබෝධ කිරීම සඳහා යන ගමනේදී අපට එකක්ම භාවිතා කරන්නට යෙදෙනවට වඩා ධර්මයේ තුල අපට කියවෙනවා නිර්වාණගාමිනී ප්‍රතිපදාව හැටියට ලෝකෝත්තර මාර්ගය හැටියට අපි කාටත් එකයි. ස්කන්ධයන්ගේ උදේවැය දැකීම තමයි කරන්නේ. නමුත් නීවරණ යටපත් කිරීම සඳහා කරන භාවනා තියෙනවා. පංච නීවරණ දුරු කරලා අපි සමාධිමත් වෙන්න බෑ නුවණින් කළ යුත්ත කරන්න. පංච නීවරණයන්ගේ යටපත් කිරීම සඳහා කරන ක්‍රියාව එකකින් කරන්න බෑ. මොකද නීවරණ ධර්ම එකිනෙකට වෙනස්. වෙනස් නිසා වෙනත් වෙනත් ක්‍රියාමාර්ග ගන්න වෙනවා. කාමච්ඡන්දය ඇති වෙච්ච වෙලාවේදී කාමච්ඡන්දය දුරු කිරීම සඳහා අසුභය නවසීවතික එබඳු පිළිකුල් කමඨහන් පිළිබඳව කායානුපස්සනාවෙන් සුභ සංඥාව දුරු කිරීම සඳහා කාමච්ඡන්ද නීවරණය දුරු කිරීම සඳහා යෙදෙන්න වෙනවා. ව්‍යාපාදයේ ඇති වෙන වෙලාවේ ඒක දුරු කිරීම සඳහා අසුභ භාවනා වඩලා හරියන්නේ නැහැ. ව්‍යාපාදයේ බහුල නම් ඒ යටපත් කිරීම සඳහා මෛත්‍රී භාවනාව යොදා ගන්න වෙනවා. නිදිමත කම්මැලි අලස ගති මතුවෙන වෙලාවේදී ඒ සඳහා සසර දුක පිළිබඳව අපාය දුගති පිළිබඳව ජාති ජරා ව්‍යාධි චුති මරණ අපාය මේ ආදී ධර්මතාවයන් පිළිබඳව සිහි කරලා මෙහි දැන් අලස වුණොත් කම්මැලි වුණොත් ඒ ප්‍රමාදය නිසා මේ වගේ සතර දුකකට වැටෙනවා නේද කියලා දුක පිළිබඳව සිහි කිරීමක් කරලා හිත නගා ගන්නට වෙනවා. වීරිය වඩා ගන්නට වෙනවා. ඊළඟට උද්ධච්ච කුක්කුච්ච හිතේ විසිරුණු බව විතර්ක දුරු කිරීම සඳහා ආනාපාන සතිය බහුලකොට භාවිතා කරන්න වෙනවා. සැක දුරු කිරීම සඳහා ධර්මයේ ඇහිීමත් ඇසූ ධර්මයේ විමර්ශනය කිරීමත් සසඳා ගලපා බැලීමත් කරන්න වෙනවා කලින් කල. මාර්ග භාවනාවකට ආපු කෙනාට ධර්මයේ තුල උගන්වනවා කලින් කල සමාධි නිමිත්ත වඩන්නත් ඕන. කලින් කල ප්‍රඥාවෙන් නුවණින් ධර්මයෝ විමසන්නත් ඕන. කලින් කල වීරිය පිණිස පග්ගහ නිමිත්ත මෙනෙහි කරන්නත් ඕනේ කියලා. මාර්ග භාවනාවේදීත් එකක් කරන්න කියන්නේ සමාධියම වැඩුවොත් සමාධි නිමිත්තම වැඩුවොත් සිත නිදිගත වෙනවා. ධර්මය පෙනෙන්නේ නැතුව යනවා. ධර්මයම මෙනෙහි කළොත් ස්කන්ධයන් පිළිබඳව මෙනෙහි කළොත් සමාධි නිමිත්ත අතහැරුණොත් එතකොට උද්දච්ච කුක්කුච්චයට යනවා. හිත විසිරෙනවා. වීරිය වලින් වර වැඩි නැත්නම් හීන වීරියට එනවා. කම්මැලි වෙනවා. ඒ නිසා මාර්ග භාවනා වඩන කෙනාටත් කලින් කල සමාධි නිමිත්ත වඩන්නත් ඕන. කලින් කල ප්‍රඥාවෙන් විමසන්නත් ඕන ධර්මයෝ ස්කන්ධයන්ගේ දේවය. කලින් කල වීරිය පිණිසත් සිත මෙහෙවන්නට ඕන, පිහිටවන්නට ඕන. ඒ නිසා මේ විදිහින් එකම ක්‍රියාවක් තුල ඒ කාර්යය සම්පූර්ණ කරගන්න හම්බ වෙන්නේ නැහැ. කමතහන්හි කුසල වෙන්න ඕන කියලා කියන්නේ මේ නිසා.
දැන් ස්වාමීන් වහන්සේ සියලු දෙයක්ම වෙනස් වෙන සුළු බැවින් සත්‍යයා ඇතුළු මරණින් මතු ඊළඟ භවයේදී උපත ලැබීමේදී සත්‍යයාගේ සම්බන්ධය පවතින්නේ කොමකින්ද? කරුණාකර පහදා දෙනිමි. ඉල්ලා සිටිමි. නාම රූපයන් දෙකොටසම වෙනස් වෙන බැවින්
පියර ලිඳ ළඟ ගත්ත නිදර්ශනයේදී ඇත්තට බල්ලෙක් හිටියද නේද? බල්ලෙක් හිටියේ නැහැ. බල්ලෙක් කියන දෘෂ්ටියකුයි තිබුණේ නේ. බල්ලෙක් කියලා හිතින් හදාගත්ත බව. ඡායාවද බල්ලා නොවේනේ. බල්ලෙක් නැති තැනක බල්ලෙක් කියන අදහසක් උපදවාගෙන දුක් විඳි ඒ බල්ලා. බල්ලෙක් වගේ එතන අපද සත්වයකු පිළිබඳව මේ ලෝකයේ ඇති කරගෙන තියෙන දෘෂ්ටියක්. වජිරාමහිනින් වහන්සේ කියනවා යථාපියංග සම්භාරා රතු සද්දෝති උච්චති ඒවං කන්දේසු ධම්මේසු හෝති සත්තෝති සම්මුති. මේ රෝද දෙකක් අර අවයව ටිකක් තියෙන තැනට රතේ කියලා කියනවා. කරත්තේ කියනවා. දැන් කරත්තේ කියන්නේ රෝද දෙකක් නෙවෙයිනේ. දඬු කෑලි ලී කෑලි ටික වෙන වෙනම අරගෙන හැවොත් රතේ මේකද කියලා රතේ හම්බ වෙන්නේ නැහැනේ අපිට. ඒ වගේ අර අංග ටිකකට අංග රාශියකට යථාපි අංග සම්බන්ධ අංග සමූහයකට අපි රතේ කියන නමක් පනවලා තියෙනවා. රතේ කරත්තේ කියන්නේ නමක් විතරයි. අවයව ටිකකට රතේ කියන නමක් පනවලා තියෙනවා. ඒවං කන්දේසු ධම්මේසු මේ ස්කන්ධ ධර්මයන්ට හෝති සත්වෝති සම්මුති මේ ලෝකේ සත්වයේක කියලා සම්මතියක් පනවලා තියෙනවා. වෙන වෙනම විමසලා බැලුවොත් රූපේද සත්වයා කියලා. දැන් අපි බැලුවොත් කෙස්ද සත්වයා, ලොම්ද සත්වයා, නියද සත්වයා, හමද සත්වයා, මසද සත්වයා, නහරද සත්වයා, ඇටකඩුද සත්වයා, ඇටමිදුළු සත්වයා, වකුගඩුද සත්වයා, අක්මාවද සත්වයා, පෙනහළුද සත්වයා, බඩවැලද සත්වයා, ලේද සත්වයා, සැරවද, සොටුද, මලද, මුත්‍රද සත්වයා. ඔන්න වෙනකොට අපට සත්වෙක් හම්බ වෙන්නේ නැහැ. වේදනාවද සත්වයා, සංඥාවද සත්වයා, සංඛාරයද සත්වයා, විඥානයද සත්වයා. ස්කන්ධ ත්‍රිකයම සත්ව නෙමෙයි. එහෙනම් ස්කන්ධ වලින් බැහැරවද සත්වයා? ස්කන්ධ ටිකෙන් බැහැරව සත්වෙක් පනවන්න පුළුවන්. ස්කන්ධ තුල සත්වයා ඉන්නවද? සත්වයා තුල ස්කන්ධ තියෙනවද? කොහෙලා බැලුවොත් අපට තියෙන සක්කාය දෘෂ්ටිය. රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වාත්තානං අත්තනීවා රූපං රූපස්මින් වාත්තාන. රූපේ මාත්මයි මම මගේ සත්වයා කියලා අරගෙන තියෙනවා. එහෙම නැත්නම් සත්වයා රූපවත් කියලා හිතාගෙන ඉන්නවා. එහෙම නැත්නම් රූපේ තුල තමයි සත්වයා ඉන්නේ. සත්වයා තුල තමයි රූපේ තියෙන්නේ කියලා හිතාගෙන ඉන්නවා. මේ වගේ දෘෂ්ටිවල ඉන්නේ අපි. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු මෙහෙම, අපි අපේ ගෙදර කෙනෙක් සජීවීව ජීවත් වෙලා ඉන්නකන් අපි හිතමු අම්මා තාත්තා කියලා. අපි කියනවා මේ අම්මා කියලා. මේ ඇඟ අත ගාලා කියන මේ මගේ අම්මා කියලා. ඇඟිල්ල දික් කරලා කියන මේ මගේ අම්මා කියලා. හැබැයි එහෙම කියන අපි මැරුණු දවසට පෙට්ටියක තියලා තියෙනකොට අත දික් කරලා කියන මේ අම්මගේ මිනිහෙනි. අම්මගේ පෙට්ටිය. අම්මගේ සෑය. අම්මගේ ආදාහනය. දැන් මොකද්ද මේ කතාව? මෙච්චර දවස් අම්මා අම්මා කිව්වා. දැන් අම්මගේ මිනිහ. මොකද්ද වෙලා තියෙන්නේ? මෙතෙක් කාලයක් මේ රූපේටම අම්මා කිව්වා. දැන් අම්මගේ. දැන් අම්මා මේ කයෙන් ඇතුලේ ඉඳලා ගිහිල්ලා. රූපස්මින් වාත්තානං රූපයේහි රූපේ තුල අම්මා හිටියේ. අම්මා පිට වෙලා ගිහිල්ලා දැන්. කොහෙටද ගිහිල්ලා තින්? පරලෝක ගිහිල්ලා. මොන පරලෝකට ගිහිල්ලා? ඉතින් සමහරු කියනවා කය මෙහි තියලා විඥානෙහි ගිහිල්ලා කියලා. ඉතින් ලෝකේ ඒ පිළිබඳව විවිධ මතවාද තියෙනවා. ධර්මයේ පිළිබඳව නිවැරදිව අපි තේරුම් ගත්තොත් රූපේවත් වේදනාවත් සංඥාවත් සංඛාරයවත් විඥානේවත් සත්ව නොවන බවමයි හමු වෙන්නේ. මේ නාම රූප දෙකේ ඇත්ත ඇති සැටියෙන් නොදන්න කම නිසාම අපට සත්ව සම්මුතියක් සත්ව පුද්ගල ආත්ම දෘෂ්ටියක් ඉපදිලා තියෙනවා. නිදර්ශනයක් ගැන තව කිව්වොත් ඈත වෙලේ ඉන්නවා පඹේ. මෙහි ඉන්න අපට පේනවා මිනිසෙක්. තියෙන්නේ පඹේ. අපි හිතන්නේ මිනිසෙක් ඉන්නවා කියලා. අපි මේ මිනිසයා පිළිබඳව විවිධ කතා බහ සංවාද කරනවා වෙන්න පුළුවන්. නමුත් යම් දවසක අපි එතනට ගිහිල්ලා බැලුවොත් මමම මෝඩයි නේද? පඹේ කැටි තැනක නේද මේ මිනිස්සෙක් කියන අදහසක් උපදවාගත්තේ? මිනිස්යාට සාපේක්ෂකව නේද මේ ලෝභ දේශ මොහ හටගත්තේ? කෙලෙස් හටගත්තේ. හොඳයි කිව්වේ, නරකයි කිව්වේ, ලස්සනයි කිව්වේ, අවලස්සනයි කිව්වේ, ඉන්නවා කිව්වේ, නැහැ කිව්වේ, මේ ඔක්කොම අන්තවාද ගොඩ නැගුණේ මේ ඇත්ත නොදන්න කම නිසා නේද කියලා පේනවා. එනිසා මෙලවින් රූපේ සත්‍යයක් නොවන කල, වේදනාව සත්‍යයක් නොවන කල, සංඥාව සත්‍යයක් නොවන කල, සංඛාරයේ සත්‍යයක් නොවන කල, විඥානයේ සත්‍යයක් නොවන කල ඔබ සත්‍යයකුයි කියන්නේ කාටද මම දන්නේ නැහැ. බෝධිසත්වයන් වහන්සේ ඉස්සර බොහෝ ඥාන සම්භාර පුරුණ කාලේ තවත් මහා ලොකු පඬිතෙක් හිටියලු ඒ කාලේ. ඉතින් හිතවලු බෝධිසත්වයන් වහන්සේව වාදයක් කරලා පරාද කරන්න ඕන මමම නුවණැත්ත බව ලෝකෙට කියන්න ඕන කියලා. ඉතින් බෝධිසත්වයේ ඉන්න කුටියට අසපුවට ගියා මේ මහා ප්‍රඥයා. ගියාම බෝධිසත්වයන් වහන්සේ කිව්වා ගඟෙන් ගෙන ආපු දිය පැන් තියෙනවා ටිකක් වළඳන්න කියලා පැන් යොග්ගුව දුන්නා පැන් කෙන්දිය. අර පණ්ඩිතය අහනවා එගොඩද ගඟ මෙගොඩද ගඟ එගොඩ ඉවුරද ගඟ මෙගොඩ ඉවුරද ගඟ මැද ගලන වතුරද ගඟ කියලා ප්‍රශ්නයක් ඇහුවා බෝධිසත්වයන් වහන්සේව අමාරු විදාන. බෝධිසත්වයන් වහන්සේ ඇහුවා එගොඩ ඉවුරද ගඟ නොවන කල මෙගොඩ ඉවුරද ගඟ නොවන කල මැද ගලන ජලයේද වතුර නොවන කල උඹ ගඟ කියන්නේ මොකටද කියලා. අර පණ්ඩිතයාට සිද්ධ වුණා බෝධිසත්වයන් වහන්සේගේ දෙපා අල්ලලා වැඳගෙන මේකට උත්තර අහන්න. ඉතින් මටත් අහන්න වෙන්නේ සත්වයා කියන්නේ කවුද කියලා. සත්ව කියන්නේ දෘෂ්ටියක් නම් දෘෂ්ටි හැට මෙහාට යන්නේ අපි දෘෂ්ටිය නිරෝධ කරගන්න ඕන. හැබැයි හේතුඵල ධර්මතාවයක් තියෙනවා. අපි දැක්කා ඡායාවක් ඇතිතැන බල්ලෙක් කියලා අදහසක් ඇති කරගත්ත අර මොඩ බල්ලා. ඒ මොඩ අදහස ප්‍රමාණවත් වුණා ඒ බල්ලට කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම කරන්න. හිත දූෂිතේ කරගන්න බුරන්න ලිඳ වටේ කැරකෙමින් පොළොව පහුරු ගාමින් නපුරු සහසිත කායික ක්‍රියාවක යෙදෙන්නේ. ඒ කාය කර්මයේ වාක් කර්මයේ ප්‍රමාණවත් මනෝ කර්මයේ ප්‍රමාණවත් නැවත ප්‍රතිසන්දියකට යන්න විඥාන. ඒ විඥානේ හටගත්තුත් නාම රූප වැඩෙනවා. නාම රූපෙත් නම් සලායතන. සලායතන ඇති වුණොත් පස්ස ඇති වුණොත් වේදනා. වේදනා ඇති වුණොත් තණ්හා. තණ්හාව ඇති වුණොත් උපාදාන. උපාදාන ඇති වුණොත් භව. භව ඇති වුණොත් ජාති. ජාති ඇති වුණොත් මරණ. දුකේ පැවැත්ම සිද්ධ වෙනවා මෙන්න මේ අවිද්‍යාව මූලික කරගෙන. ඉතින් හේතුඵල ධර්මතාවයක් ලෝකයේ තුල බුදුරජාණන් වහන්සේ පනවනවා මිසක් සත්වේකු ඉන්නවද කියලා ඇහුවොත් සංයුත්ත නිකාය ටිකක් කියවල බලන්න. බුදුහාරංගෙන් අහනවා ස්වාමීනි සත්වේකු ඉන්නවද? නොහෙදී. සත්වේක් නැද්ද? එසේද නොහෙදී. සත්වේක් ඇත්තේද වේ නැත්තේද වේද? එසේද නොහෙදී. සත්‍යය මරණින් මත්තේ උපදිනවද? එසේද නොහෙදී. සත්‍යය මරණින් මත්තේ උපදින්නේ නැද්ද? එසේද නොහෙදී. එහෙනම් සත්‍යය මරණින් මත්තේ උපදින්නේද වේ නූපදින්නේද වේ? එසේද නොහෙදී. මේ ඔක්කොටම උත්තර නොදී උන්වහන්සේ කියනවා එසේවත් හේතුඵල ධර්මතාවයක් ඇත කියලා පරිසම්පාදයේ දේශනා කරනවා. දැන් අපට හරි ප්‍රශ්නයක් වෙනවා සත්‍යය උපදින්නෙත් නැද්ද? උපදිනවා කිව්වත් වැරදි නං උපදින්නේ නැහැ කියලා කිව්වත් වැරදි නං උපදින්නේද වේ උපදින්නේද නොවේ කියලා කිව්වත් වැරදි නං එහෙනම් මොකද්ද මේක? බුදුදහමත් අකිරිය වාදයක්ද කියලා හිතේ. ආද පිළිවෙත නිස්සල යන එකක්ද කියලා. නෑ අපි හොයන්න ඕන සත්වයා උපදිනවද නැද්ද කියන්නේ ඉස්සෙල්ලා උපදින්නෙක් හෝ නූපදිනවා කියන කතාව අපට කියන්න වෙන්නේ සත්වයෙක් ඉන්නවද කියලා හොයලා. සත්ව කියන්නේ මොකද්ද කියන එක තමයි අපි අර ධර්ම පරේක්ෂණයේ තුල හෙව්වේ. අපට හමු වුණ හැමතිස්සෙම හැත් රූපයක් දෙක සත්ව නෙමෙයිනේ. ධාතුව සත්ව නෙමෙයිනේ, පරමාණුව සත්ව නෙමෙයිනේ. ධාතුව ධාතුව ගැටිලා පරමාණු පරමාණු අතර ගැටිලා සිතක් උපදිනවා. සිත උපදිනකොට සිතුවිලි උපදිනවා. සිතද සත්ව නෙමෙයි. සිතු විලිද සත්ව නෙමෙයි. ධාතුව පරමාණුවද සත්ව නොවේ. දැන් අපට හම්බ වුණා එහෙනම් මේ බඳු ධර්මතාවයක් ඇති තැනක අපි යමක් කෙනෙක් දෙයක් සත්වයක් පනවගන්නේ කොතනද කියලා. අවිද්‍යාව නිසාම බව. තමාගෙම සිතේ උපදින ඡායාවට සටහනට නාමයට රූපයක් එකතු කිරීම නිසා නැති දෙයක් එකතු කරලා දැනගැනීමක් මිස ලෝකයේ තුල සත්පුද්ගල භාවයක් දෘෂ්ටියක් මිස යථාර්ථයක් නොවන බව තේරුම් ගන්න දවසට තමයි අපි සක්කාය දෘෂ්ටිය දුරු කළා සෝතාපන්න මාර්ගයට සම්මා දිට්ඨියට ආවා කියන්නේ එතකන් මේ ප්‍රශ්නේ ටිකක් තියේවි. ඔය සත්ව කියන දෘෂ්ටිය දුරු කරගන්න පුළුවන් නම් ඒකට තමයි අපි මේ ජීවිතේ වැඩි ඉඩක් දෙන්නට ඕන. ඒක දුරු වුණා කියලා කියන්නේ මාර්ගයට දර්ශනීයට ප්‍රමුණ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. සක්කාය දෘෂ්ටිය කියන්නේ විෂයාකාර සක්කාය දෘෂ්ටිය. රූපේ වේදනා සංඥා සංඛාර විඥාන මේ ස්කන්ධ පහ මම කියලා ගන්නේ නේ. ස්කන්ධ පහ තුල මම ඇත කියලා ගන්නෑ. මා තුල ස්කන්ධ ඇත කියලා ගන්නේ නේ. මේක ධර්මතාවයක් හැටියට දකින බවක්මයි තියෙන්නේ. රූපං අත්තතෝ සමනපත්තති. රූපවන්තං වාත්තානං අත්තනීවා රූපං රූපස්මින් වාත්තාන. අදට අපි මේ ආත්මය රූපවත් කියලා වේදනාවත් සංඥාවත් සංකාරවත් විඥානවත් කියලා ගන්නවා. එහෙම නැත්නම් රූපේම වේදනාවම සංඥාවම සංකාරේම විඥානේම ආත්මයි කියලා ගන්නවා. එහෙම නැත්නම් රූපේ වේදනාව සංඥාව සංකාරේ විඥානේ තුල සත්‍යයා මම ඉන්නවා කියලා ගන්නවා. එහෙම නැත්නම් මා තුල සත්‍යයා විඥා සත්‍යයා ඉන්නවා. ස්කන්ධ තුල සත්‍යයා ඉන්නවා කියලා ගන්නවා. එහෙම නැත්නම් ආත්මය තුල මා තුල ස්කන්ධ තියෙනවා කියලා ගන්න. දැන් අර අපි අම්මා කියපු තැන අම්මා ඉන්නකම් රූපේට අම්මා කිව්වා. නැතුණාට පස්සේ අම්මා ගේුණා. ඒ කියන්නේ අම්මා පරලෝකට ගිහිල්ලා. ඒ කියන්නේ ඇතුලේ හිටපු කෙනා ගිහිල්ලා. අපේ දෘෂ්ටියක් තියලා තියෙනවද? ඉතින් මෙන්න මේ යථාර්ථය දැනගන්න ඕන, තේරුම් ගන්න ඕන. මේ ප්‍රමණයකින් කතා කළාම සමහරලා තේනවා. ඒක තමයි අපි කිව්වේ දැන් බල්ලෙක් බල්ලා ඡායාවක් ඇත්තැනක බල්ලෙක් කියලා ඇති කරගත්ත දෘෂ්ටියේ ප්‍රමාණවත් වුණා බල්ලාට කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම කරන්න. ඒ කර්මයේ නිසා ප්‍රතිසන්දිය සංඛාරපච්චය විඥාන ප්‍රතිසන්දි විපාකයකුත් එනවා. විඥානේ නිසා නාම රූප සලආයතන යাদি වශයෙන් සියලු දුකේ හට ගැනීම මේ සසරේ පැවැත්මක් තියෙනවා. අවිද්‍යාව මත. අපි මේ ඇත්ත නොදකින තාක්කල් කර්ම රැස් වෙනවා, කර්මයට ප්‍රතිසන්දි විපාකයක් සිද්ධ වෙනවා. මේක ටිකක් අර දැඩිව ආත්ම පදනමක ඉඳගෙන අපි බලනකොට මේක ටිකක් අමාරු වගේ, මහා උබතෝ කූටික ගැටලුවක් වගේ. එහෙනම් සත්වයක් නැද්ද කියන අනිත් අන්තයට එකපාරට පැන ගන්න පුළුවන් වෙනවා. සත්වයක් ඉන්නවද නොවේ නැහැද නොවේ. මේ ස්කන්ධයන්ගේ ඇත්ත ඇති සතියෙන් නොදකින තාක්කල් සත්ව සම්මතයක් ලොව තියෙනවා. යථාපි අංග සම්භාරා එවං කන්දේසු ධම්මේසු හෝති සත්වෝති සම්මුති. මේ ස්කන්ධ ටිකේ ඇත්ත ඇති සැටියෙන් නොදකින තාක්කල් සත්ව සම්මතියක් තියෙනවා. ඒ සම්මතය ප්‍රමාණවත් සංසාරික පැවැත්ම කියලා කියන්නේ ওই ටික. කර්මඵලයට එතන බාධාවක් නැහැ. බල්ලා බල්ලෙක් නැති තැනක වුණත් බල්ලා බිරුවා. හිත කෝප කරගත්තා. කායික ක්‍රියාවක් වෙනුණා. එතකොට කායවාක් මනෝ ක්‍රියාව අකුසල සහගතයි. අකුසලයේ විපාක හොඳ තැනක විඥානයක් නෙමෙයි, නරක ප්‍රතිසන්දියක්. ඒ බඳු යන ධර්මතාවයක් වෙනවා. එතකොට අපි කර්ම රැස් කරගන්නේ දැන් බල්ලා කර්ම රැස් කරගත්තේ තමන්ගේම ඡායාවට රැවටිච්ච තැනක. තමන්ගේම ඡායාවට බල්ලෙක් කියලා හිතුවේ. අපිත් අපේම ඡායාවට නම් සත්පුද්ගලාත්ම සංකල්පය ගොඩනගා ගන්න. ඊට සාපේක්ෂව නම් අපි බුරන්නේ. අපේ ක්‍රියාකාරකම් ටික එන්නේ. ඊට අනුරූපීව ටිකක් හිතලා තේරුම් ගන්න.
ගරු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඊළඟට තියෙන ධම්ම සාකච්ඡා සඳහා ප්‍රශ්න තියෙන්නේ. ආනාපානසති භාවනාවේදී අතීත සිතුවිලි සිතට නොනවත්වා එනවා. ඒවා මඟ හරවා ගන්නේ කෙසේ?
ආනාපාන සති භාවනාව කරනකොට අතීත සිතුවිලි එනවා කියනකොට ඒකෙන් කියන්නේ අපි ආනාපාන සති භාවනාව කරන්නේ කියන එක. දෙකක් කරන්න බැහැ. දැන් සිත බාහිර අතීත අරමුණු ඇසුරු කොට පවතිනවා. ඉතින් කාගෙත් අපේ සාමාන්‍ය ස්වභාවය තමයි අපි කාටවත්ම කැමති තැන සිත තියලා වෙනත් දේවල් වලට එකතු නොවි පවත්වන්න පුළුවන් සමත්කමක් අපි කාටවත්ම නැහැ. අපි කාගෙත් තියෙන සිතේ ස්වභාවය තමයි අපි මෙන්න මේ අරමුණේ තියන්න ඕන කියලා හිතලා ඒ සුදුසු කමඨහනක භාවනාවක අරමුණක නිමිත්තක හිත තැබුවට හිත එතන නතර වෙන්න සූදානම් නැහැ. නිතරම සිත ඒකෙන් මිදිලා නිදහස් වෙලා යන්න උත්සාහ කරනවා. ගැලවෙන්න හදනවා. ඉවරයක් නැහැ. ඒ නිසා සිතේ ස්වභාවය මේක. කැමති තැන තියෙන්නේ නැහැ. කැමති තැන පවතින්නේ නැහැ. තියපු තැන තියෙන්නේ නැහැ. වෙනස් වෙනවා. ඒ නිසා සිතේ ස්වභාවයක. දැන් අපි බලන්න ඕන ඇයි සිත මා කැමති අරමුණෙහි නොපිටන්නේ? සිත මම තියපු තැන, මම කැමති තැන, මට කැමති තැන. ඒ නිමිත්තේ, ඒ භාවනාවේ, ඒ අරමුණෙහි නොපිටන්නේ ඇයි? දැන් අපි කැමති තැන සිත නොපිහිටා සිත අසංවරව හැසිරෙනවා නම් අවනත නැත්තම් දැන් අපි කරන්න තියෙන්නේ ආනාපාන සතිය නෙවෙයි. ඒ අසංවර හිත සංවර කර ගැනීම සඳහා ඊට මෙහායින් කරන්න තියෙන වැඩපිළිවෙලකට බැහැ ගන්න වෙනවා. සමාධිය පිණිස සීලය උමනා වෙනවා කියන්නේ ඒකට. ඉන්ද්‍රිය සංවරය මගහරව ගන්න කුමක්ද කළ යුත්ත කියලා හොයලා බලලා හිතලා බලලා ඉන්ද්‍රිය සංවරය පිණිස වැඩපිළිවෙලක් හදා ගන්න ඕන. ඉන්ද්‍රිය සංවරය පිණිස වැඩපිළිවෙලක් යොදනවා කියලා කියන්නේ අපි සීලය, ඉන්ද්‍රිය සංවරය අයිති සීලයට සීලය පුරවනවා කියන එක. එතකොට අපි ඉන්ද්‍රිය සංවරය පිණිස හැසිරෙනකොට, පවතිනකොට ඉන්ද්‍රියන්ගේ අසංවරය දුරවෙච්ච තැන ඉබේමයි සිත සමාධිගත වෙන්නේ. සිත සමාධිගත කරන්න කියලා අමුතු එකක් කරන්න දෙයක් නැහැ. එතකොට සිත සමාධි වෙච්ච හැටිය සමාහිතෝ චිත්තං යථා භූතං පජානාති. සමාහිත වූ කල්හි යථා භූත ඥානය පහළ වෙන ඇත්ත දකිනවා. ඇත්ත දකිනකොට නිබ්බින්දති, කලකිරෙනවා. කලකිරෙනකොට නොඇලෙනවා. නිබ්බින්දං විරාජ්‍යති. නොඇලුනොත් මිදෙනවා. විරාගා විමුච්ඡති. මිදුනොත් විමුත්තම්හි විමුත්ත මිති ඥානං හෝති. මිදුණු කල මිදුනේ යන නුවණද ලැබෙනවා. එහෙනම් අපි සමාධි නිමිත්තෙහි, සති නිමිත්තෙහි සිත පිහිටියේ නැත්නම් අපිට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නම අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි අද උදේම මතක් කළ ආනාපාන සතියට කලින් සති නිමිත්ත සිත පිහිටවන්න ඕන, සිහිය තබන්න ඕන තැන කොතනද කියලා. එතන සිහිය තබාගෙන, එතන සිහිය පිහිටවාගෙන නම් මේ ආනාපාන සතියට ආවේ මේ ප්‍රශ්නේ ගැටලුව විසඳිලා. අපි තුන්වෙනි අවවාදයේ අතහැරලා හතරවෙනි තැනට එන නිසා මේ බඳු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එනිසා පුළුවන් තරම් මේ තුන්වෙනි අවවාදයේ හිටලා සති නිමිත්ත පුරුදු කරගන්න බලන්න. ඒ සඳහා සීලමය සංවරයද එකතු කරගන්න.
සතිපට්ඨාන භාවනාව වැඩිීමේදී අජ්ජත්ත බහිද්වා වශයෙන් යථාභූත ස්වરૂපය අවබෝධ කිරීමෙන් නාම රූප පරිච්ඡේද ඥානය ලැබෙන බවත් සමුදය වය සමුදය අවය ලෙස යථාභූත ලෙස අවබෝධ කිරීමෙන් පච්චේ පරිග්ගහ පරිග්ග ඥානය ලැබෙන බවත් ඔබ වහන්සේ ප්‍රකාශ කළා. කරුණාකර මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධියට මග පාදන්නේ කුමක් අවබෝධ කිරීමෙන්දයි පහදා දෙන්න.
මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධියට එන්න මේ විසුද්ධි ටිකම තියෙන්න ඕන. සීල විසුද්ධියෙන් යුක්තව චිත්ත විසුද්ධිය වඩන්නට ඕන. ඉන්ද්‍රිය සංවරය ඇතුව ඇති කරගනිමින් චිත්ත විසුද්ධිය සිත එකඟ කරන්න ඕන. සිත කෙලෙස් වලින් නීවරණයන්ගෙන් මුදවන්න ඕන. සතිපට්ඨානයෙන් කරන්නේ ඒක. ඊළඟට සතිපට්ඨාන භාවනාවෙන් කරනවා දිට්ඨි විසුද්ධිය. ඉති අජ්ජත්තං වා බහිද්ධා වා අජ්ජත්ත බහිද්ධා වා කියන තැනින් ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා හමු වෙන තැන මොකක්ද කියලා හඳුනගන්න. ඊළඟට ඒ හමු වෙන ධර්මතා ටික ස්කන්ධ ධර්මතා ටික කුමන කුමන ප්‍රත්‍යයකින් පවතිනවාද කියලා විමසා බැලීම වෙනවා. සමුදේ ධම්මානුපස්සී වය ධම්මානුපස්සී සමුදේ වය ධම්මාන. එතකොට ඔන්න ලෝකයේ පිළිබඳව යථාර්ථය හෙළි වෙලා පවතින ධර්මතාවය අපිට හමු වෙනවා. මෙන්න මේ නාම රූප ධර්මයන්ගේ ඇත්ත ඇති සැටියෙන් නොදැක්ම නිසා මේ නාම ධර්මයන්ටම මෙහෙම පැනවීමක් කරලා මිත්‍යා විතර්කයක් නිසා මිත්‍යා දැනගැනීමක් වෙනවා නේද? මේ දැනගැනීමට සාපේක්ෂකව නේද මේ ලෝකයක් ගොඩනැගින්නේ, දුක ගොඩනැගින්නේ, දුක හටගන්නේ, නැවත නැවත හටගන්නේ කියලා දකිනවා. ඊළඟට දකිනවා මේ පෙනෙන දෙයට රැවටුනේ නැත්තම් නාමයේ නාමයේ හැටියට දැනගත්තොත් මේ පෙනෙන වේදනා සංඥා සිතේම ඉපදිලා සිතත් එක්කම නිරුද්ධ වෙනවා කියලා දැක්කොත් ඇත්ත දැක්කොත් මෙතනට නැති රූපයක් එකතු නොකළොත් ඇත්ත ඇති සැටියෙන් දැක්කොත් හටගත් ධර්මයන්ගේ Nirodhe දැක්කොත් දුකේ හට ගැනීමක් නැ නේද? දුක ගෙවෙනව නේද? කියන දැනුම නුවණ තමයි මග්ගා මග්ග ඥාන දර්ශනය වෙන්නේ. මෙහෙම වරදවා ගත්තොත් වරදවා ගන්න තාක්කල් මේ අවිද්‍යාව නිසා සංඛාර සංඛාර නිසා විඥාන විඥාන නිසා නාම රූප නිසා සලආයතන සලආයතන නිසා ස්පර්ශ ස්පර්ශ නිසා වේදනා වේදනා නිසා තණ්හා තණ්හා නිසා උපාදාන උපාදාන නිසා භව භව නිසා ජාති ජාති නිසා ජරා මරණ සෝක පරිදේව දුක් දුම්නස් නැවත නැවතත් හට ගන්නව නේද කියලා දකිනවා. නමග දකින අමග්ග මග්ග මාර්ගය දකිනවා. මේ පෙනෙන ස්කන්ධ ධර්මයන්ට මේ පෙනෙන නාම ධර්මයන්ට නොරැවටුනොත් නාමේ නාමයේ හැටියට දැනගත්තොත් සිතත් චෛතසිකත් රූපත් වෙන්වෙන්ව හඳුනාගත්තොත් එකිනෙකට සම්බන්ධයක් නැති මේ ධර්මතා ටික තේරුම් ගත්තොත් මෙහි පවතින හේතුඵල ධර්මතාවය ඇත්ත ඇති සැටියෙන් දැක්කොත් ඒ දැකීමම අවිද්‍යාවේ දුරු වීම නේද? අවිද්‍යාව දුරු වෙනකොට සංඛාර දුරු වෙනවා. සංඛාර නැත්නම් විඥාන නැහැ, විඥාන නැත්නම් නාම රූප නැහැ, නාම රූප නැත්නම් සලආයතන නැහැ, සලආයතන නැතිවෙනුත් ස්පර්ශය නැති වෙන, ස්පර්ශ නැත්නම් වේදනා, වේදනා නැතුත් තණ්හා, තණ්හා නැතුත් උපාදාන, උපාදාන නැතුත් භවය, භවය නැතුත් ජාතිය, ජාතිය නැතුත් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් නැති වෙනව නේද? මේ Nirodhe පේනවා. මේ දුක ඇති වෙන හැටිත් පේනවා. දුක නැවත නැවත හට ගන්න හැටි පේනවා. දුක 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 නිරුද්ධ වෙන හැටි පේනවා. එතකොට දැන් මට දුකෙන් මිදීම නම් මගේ අවශ්‍යතාවය වුණා මම දන්නවා දැන් කළ යුත්තේ. දුක ඇති වෙන විදිහට බලන්නේ නැහැ දැන්. දුක ගෙවෙන විදිහට. ස්කන්ධයන්ගේ උදේවැයම උදේඅභිඥානය කියන එකට. උදේවැය ස්කන්ධයන්ගේ උදේවැය දකින බවම තමයි ප්‍රඥාව. සම්පජඤ්ඤේ. නුවණින් ඒ ස්කන්ධයන්ගේ නිරෝධය පෙනෙන විදිහට ස්පර්ශ නිරෝධය දකින විදිහට නාම රූප ධර්මයන්ගේ වෙන් වෙන විදිහට පෙනෙන නාම ධර්මයට නොරැවටි ඒ ධර්මයන්ගේ ඇත්ත ඇති සතියෙන් විමසනකොට මේ සියලු දෙක් නැසෙනවා කියන දැක්ම නුවණ ඇති කෙනා නැවත නැවතත් ඒ විදිහෙන් බලනවා. බලන්න බලන්න ආශ්‍රවක්ෂය ගෙවෙනවා. ආශ්‍රව ගෙවෙන්න ගෙවෙන්න සෝවාන් කෙනා සකදාගාමි වෙනවා. සකදාගාමි කෙනා රහත් වෙනවා. රහතන් වහන්සේ සියලු ආශ්‍රවක්ෂය කරගෙන අනුපාදා පරිනිර්වාණයට යනවා. සෝපදිසේස පරිනිර්වාණයට එනවා. සෝපදිසේස පරිනිර්වාණයෙන් අනුපාදා පරිනිර්වාණයට යනවා. සසර දුක් ගෙවෙනවා කියලා දන්නවා දකිනවා. මේක තමයි සාමාන්‍ය වශයෙන් ගත්තොත් කෙටියෙන් ඒකට යම් උත්තරයක් දුන්නොත් කියන්න පුළුවන් වෙන්නේ.
ගරු ස්වාමීන් වහන්ස විඥාන නාම ධර්මතාවය හඳුනා එහි පිහිටි ගිහියෙක් අනාගත කටයුතු සැලසුම් කිරීමේදී සිතේ ක්‍රියාවලිය කෙසේ විය යුත්තේද?
අනාගත කටයුත්ත කියලා කිව්වහම මට තේරුමක් නෑ මේ සසර දුකෙන් ගෙවෙන පැත්තද සසර දුක ඇති කරන පැත්තද කියලා. සසර දුක ඇති කරන පැත්තටත් පුළුවන් සැලසුම් කරන්න, සසර දුක් ගෙවෙන පැත්තටත් සැලසුම් කරන්න පුළුවන්. එනිසා මට අදාළ වෙන්නේ ඇති වෙන පැත්තට නෙමෙයි නැති වෙන පැත්තට යමක් තියෙන එක. යම් කෙනෙකු තේරුම් ගන්නවා නම් ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා මේ ධර්මයට ගිහිද පැවිදිද කියන කතාවක් නැහැ. බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ සතර කොටසයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ හතර පිරිසම බුද්ධ ශ්‍රාවකයෝ. පැවිද්ද විතරක් නෙමෙයි බුද්ධ ශ්‍රාවකයෝ. මේ සතර ගොල්ලොම බුද්ධ ශ්‍රාවකයෝ. මගඵල ලබන්නේ මේ අය විතරක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ නදිකා ගමට වැඩම කළ දවසේ කුසිනාරාවට යන අතරේ නදිකා ගමට වැඩම කළ දවසේ ආනන්ද හාමුදුරුව ගිහිල්ලා අහනවා බුදුහාමුදුරුවනේ සාල්හ කියන මහාන කලුරිය කළා ඔහුගේ මරණින් මත්තේ උත්පත්තිය කොහේද? නන්දා මෙහෙන කලුරිය කළා ඇය කොහෙද උපන්නේ? සුදත්ත වසු කලුරිය කළා ඔහු කොහෙද උපන්නේ? සුජාතා වැසිය කලුරිය කළා කොහෙද උපන්නේ? මේ විදිහට නම් වෙලක් අහනවා මේ නදිකා ගමේ මියගිය අය ගැන කොහෙද උපන්නේ කියලා. බුදුහාමුදුරුව මතක් කරන ආනන්දය සාල්හ මහණ සියලු සංයෝජන දුරු කරලා අනුපාදා පරිනිර්වාණයෙන් පිරුණම් පෑවයි. නන්දා මෙහෙන ඕරම්භාගිය සංයෝජන පහ දුරු කරලා නැවත මෙහි නොයන අනාගාමී බවට පැමිණ සුද්ධාවාසී උත්පත්තිය ලැබුවා. සුදත්ත වූසු ලෝභ දේශ මෝහ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත සංයෝජන ධර්ම දුරුකට ලෝභ දේශ මෝහ තුනි කිරීමෙන් සකදාගාමීව නැවත මෙහි වරක් එන බවට පත්ව සුගතියට ගියා. සුජාතා වූසු වැසිය තුන් සංයෝජනයන් ප්‍රහීන කරලා අපායේ නොවැටෙන නියත සුගතිය උරුම කරගත්ත සම්බෝධියට පැමිණෙන එය සුගතිගාමී වුණාය. එහෙම කියලා උන්වහන්සේ කියන මේ නදිකා ගමේ මිය ගිය අයගෙන් 50ක් නම් කියලා කියනවා. මෙන්න මේ අය ඕරම් භාගයේ සංයෝජන දුරු කරලා අනාගාමී වෙලයි මියගියේ. 90ක් දෙනා තුන් සංයෝජන දුරු කරලා රාග ද්වේෂ මෝහ තුනී කරලා අනාගා සකදාගාමී වෙලා මියගියා. මේ ගමේ 500ක් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුන් සංයෝජන දුරු කරලා සෝවාන් ඵලයේ පිහිටලයි මියගියේ කියලා මේ එක ගමක මියගිය අය අතරේ මාර්ගඵලලාභී සංඛ්‍යාවක් බුදුරජාණන් වහන්සේ මතක් කළා. එනිසා මේන් උන්වහන්සේ පැහැදිලි කළා, කෙනෙකු ගිහිද පැවිදිද කියන ප්‍රශ්නයක් නැහැ මඟඵලවලට. එනිසා ඔබට පුළුවන්, ඔබ දන්නවනම්, ඔබට තේරෙනවනම්, යම් තරමක අනුමාන නැවුණක් හෝ දැනෙනවනම් ඇත්තටම අපි රැවටෙන්නේ හිතේම හටගන්න දෙයට නේද? අපි අපේම සිතුවිලි වලට නේද රැවටෙන්නේ, මුලා වෙන්නේ? මේ සිතුවිලි වලට රැවටිලා නේද අපි ලෝකයක් අල්ලගන්නේ? අතීතයක් තියෙන බවට, අනාගතයක් තියෙන බවට, වර්තමානයක් තියෙන බවට මේ හසු වෙලා තියෙන්නේ මේ සිතුවිලි වලට රැවටිලා නේද? මේ සිතුවිලි වලට රැවටු නැත්තම් අතීතයක් හෝ අනාගතයක් කියන අත්දැකීමක් හමු වෙන්නේ නැහැ නේද? වර්තමානයේ තියෙන හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවයක් නේද? මේක නේද ධම්මැස යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධං. මේක නේද ධම්මැස. මේ විදිහට ටිකක් හිත හිතා විමසන්න පුළුවන් වුණොත් ඔබේ අනාගතය ඒකාන්තයෙන් අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනා කියන තැනින් අවසන් වෙයි අඩුතරම. ඒ කියන්නේ ඒකාන්තයෙන් සතර අපායට නොයන සම්බෝධිය කරා ඒකාන්තයෙන් නියම වූ සෝතාපන්න භාවයටවත් පත් වේවි. ඒබඳු විමර්ශනයක් කර කර හිටියොත් අනාගතය. හැබැයි තවදුරටත් ඒ ඇත්ත වහගෙන නාමයටම රැවටෙමින්, සිතුවිලි වලටම රැවටෙමින් තවදුරටත් මේ කාම ලෝකයේ වඩන්න, ඒබඳු අනාගතයක් ගොඩනගන්න සැලසුම් කළොත් නියත වශයෙන් ඔබ සතර අපාය යන කෙනෙක් බවට පත් වේ. අනාගතය අපායෙන් නොබිදුණු කෙනෙක් බවට පත් වේ. එනිසා තමන් තීරණය කරන්න, මම ඉදිරියේ නියත වශයෙන් අපායෙන් මිදලා සම්බෝධිය කරා යන්නෙක් බවට පත් වෙනවද, නියත වශයෙන් සම්බෝධියට නොගිහින් අපායේ යන්නෙක් වෙනවද කියන එක තීරණය කරන්න.
ස්වාමීන් වහන්ස, ඊළඟ ප්‍රශ්නය, ආනාපානයෙන් සතිය පිහිටුවාගත් පසු කුමන අරමුණුගෙන සතිපට්ඨාන භාවනාව කරගෙන යා හැකිද?
මම කතා කරන්නේ ආනාපාන සතියෙන් සතිය පිහිටීමක් ගැන. පරිමුඛං සතිං උපට්ඨපෙත්වා කියලා වෙනම සිහිය පිහිටුවා ගන්න තැනක් ගැනයි මම උදේ කතා කළේ. එතන සිහිය පිහිටුවා ගත්ත කෙනෙකුට නුවණට හසු වෙන ආස්වාස ප්‍රස්වාස වෙන බව, දීර්ඝවද කෙටිවද ආස්වාස ප්‍රස්වාස වෙන්නේ කියලා හසු වෙනවා. කෙටිවද ආස්වාස ප්‍රස්වාස වෙන්නේ කියලා හසු වෙනවා. සති නිමිත්තේ හොඳට මනස පිහිටන්න ආස්වාස ප්‍රස්වාසයේ දෙස හැල්ලු වෙමින් ආස්වාස ප්‍රස්වාස කය නිහඬ වීගෙන යන, නිසල වීගෙන යන බවක් දැනෙනවා. එහැ අනුව, කය අනුව, නාසය අනුව, දිව අනුව, කය අනුව යන සිතුවිලි නතර වෙනවා. ඇස අනුව, කන අනුව, නාසය අනුව, දිව අනුව, කය අනුව යන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අනුව යන ගමන සිතේ නතර වුණා කියලා කියන්නේ සිත එකඟ වුණා, සිත සමාධි වුණා. එතකොට එබඳු සමාධියක් ලබන්නට පුළුවන් වෙන්නේ මේ සති නිමිත්ත කියන එක හඳුනගත්තොත්, පරිමුඛං කියන තැනින් හඳුනගත්ත කෙනෙකුට. ඊට බාහිර ක්‍රමයකින් මේ පිළිබඳව කියන්න මම දන්නේ නැහැ. ඒ ගැන සොයන්න අවශ්‍යතාවයකුත් උනේ නැහැ, වෙන්නේ නැහැ. මොකද බුදුහාඳුරන්ගේ දේශනාව ඉක්මවා අපට වෙන ක්‍රමයක් හොයන්න අවශ්‍ය නැති නිසා. එනිසාමවත් පුළුවන් තරම් මේ සම්මතය කළ භාවිතාව පිළිබඳව පැත්තකට දාලා සතිපට්ඨාන සූත්‍රයේන සැබෑ ඉගැන්වීම මොකද්ද කියලා හඳුනා ගන්න කවුරු කොහොම කිව්වත් ඒක සූත්‍ර දේශනාවට ගැලපෙන්නේ නැත්තම් ඒක ගැන ආයි අමුතු විශ්වාසයක් තියන්න එපා. බුදුහාමුදුරුවන්ට වඩා සරුවක්ඥවරු ලෝකේ නෑ. එනිසා සරුවක්ඥයන් වහන්සේ කළ දේශනාව මොකද්ද කියලා දැන සිහිය පිහිටවන්න ඕන තැන හරියට හඳුනගෙන ඒ හරහා මේ කමඨහනට එන්න බලන්න. ඒක තමයි කරනවා නම් කරන්න තියෙන කාරණය. එතන සිත පිහිටුවා ගත්තට පස්සේ විදර්ශනා කරනවා කියන කාරණාව තුළ අර ධර්මයේ අහගන්නේ නැතුව කල්යාණ මිත්‍රාශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණී යෝනිසෝ මනසිකාර්ය ධම්මාන ධම්ම ප්‍රතිපදාව මාර්ගයට පිවිසෙන්න ප්‍රතිපදාවට එන්න අංග හතරක් සෝතාපන්නාංග හැටියට දේශනා කළා. ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා කියන්නේ එතකොට නූපන්නාස්ත්‍රව නූපදින්න උපන්නාස්ත්‍රව දුරු වෙන්න නූපන් කුසලයේ උපදින්න උපන් කුසලයේ වැඩෙන විදිහට කරන භාවිතය. එතකොට මේ භාවිතය නිතරම කරන්නේ නූපන්නාස්ත්‍රව උපදින උපන්නාස්ත්‍රව වැඩෙන නූපන් කුසලයේ නූපදින උපන් කුසලයේ පිරිගෙන අයෝනිසෝ මනසිකාරයේ යට කරමින් මතුවෙනවා. මතුවෙන අයෝනිසෝ මනසිකාරයේ යට කරමින් යෝනිසෝ මනසිකාරයේම මතු කරනවා. නුවණින් විමසිය යුතු ක්‍රමයේතම විමසනවා. ඒ කියන්නේ කෙටියෙන් කියනවා නම් සිතේම උපදින සිතුවිලි වලට රැවටෙනවා. රැවටිලා සත්වයේ පුද්ගලයෙක් කෙනෙක් මලක් ගහක් වැලක් කියන තැනට යනවා. ගිය ගමන් හා මේ රැවටුණා නේද රැවටුණේ මෙතන නේද කියලා ආපහු යෝනිසෝ මනසිකාරයටම මනස අරගෙනමින් අරගනිමින් මේ නාමයට නොරැවටි සිතේම උපදින සිතුවිලි වලට නොරැවටි ඉන්න උත්සාහ කිරීමම තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ. එතකොට මේ ධම්මානුධම්ම ප්‍රතිපදාව හම්බ වෙන්නේ නැහැ මෙන්න මෙහෙම මෙතන රැවටුනොත් රැවටුණු තැන ආශ්‍රව කෙලෙස් හට ගන්නවා. උපන් කෙලෙස් තව තවත් වැඩෙනවා කියලා දන්නේ නැත්තම් මෙන්න මෙතන නොරැවටි හිටියොත් මෙතන මුලාව දුරු කරගත්තොත් නූපන්නාස්ත්‍රව උපදින්නෙත් නෑ උපන්නාස්ත්‍රව වැඩෙන්නෙත් නෑ නූපන් කුසලයක් උපදින උපන් කුසලයක් වැඩෙනවා කියලා දන්නේ නැත්තම් යොත් ධර්මානුධම්ම ප්‍රතිපදාවට යන්න බෑ. මෙනෙහි කළ යුත්ත හා නොකළ යුත්තම අයෝනිසෝ මනසිකාරය හා මනසිකාරය කියන දෙකම යෝනිසෝ මනසිකාරය කියන දෙකම හඳුන ගන්නවා. ඒ දෙක හඳුන ගන්න වෙන්නේ ධර්මයේ. ධර්මයේ අහගන්න ඕන කොතනද රැවටෙන්නේ කියලා. රැවටෙන හැටි රැවටෙන නිසා වෙන විපත නොරැවටෙන හැටි නොරැවටෙන්න මොකද කරන්න ඕන මේ ඔක්කොම අහගන්න ඕන. අපි ඒ ටික තමයි අද දවසේ කියලා දුන්නේ පුළුවන් තරම් අදයි. ලෝකේ අපි රැවටිලා ලෝකයක් මවාගෙන තියෙන මෙන්න මෙතනයි කියන එක පෙන්නුවා අපි. දැක්කද නැද්ද කියන එක මම දන්නේ. මගේ ශක්තියේ තරමකින් මම පෙන්වන්න උත්සාහ කළා ඒව බලව කියලා මේ බලපල්ලා කියලා. අහක බලන් හිටියත් මට කරන්නේ නැහැ. බැලුවා නම් පේන්නේ නැති. රැවටෙන්නේ මෙහෙම තැනක නේද කියලා. එතකොට අන්න සද්ධර්මයේ. එබඳු සද්ධර්මයක් තුලින් මේ ඇත්ත මේ විදිහට මෙහෙම වෙනව නේද කියලා දැනගත්ත කෙනා කල යුත්ත දන්නවා. එයා ඒ සඳහා උත්සාහවත් වෙන ධම්මානුධම්ම ප්‍රතිපදාව කිව්වේ ඒක. එතකොට සතිපට්ඨානයේ වැඩලා අපි සිත සමාධි කරගත්තත් වැඩක් නැහැ. සමාධිමත් හිතෙන් කල යුත්ත අපි පිළිබඳව අපිට දැනුමක් ලබාගෙන නොහිටියොත්, ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය ආශ්‍රව ගෙවෙන විදිහට බලන්නේ කොහොමද කියලා දැන නොසිටියොත් සමාධි වුණාට ධ්‍යාන සමාපත්තිය වලට යන්න පුළුවන් වෙයි මගපල වලට එන්න හම්බ වෙන්නේ නැහැ. එනිසා සමාධියට එන්න කලින්ම අපි දැනගෙන ඉන්න ඕන සමාධියෙන් කළ යුත්ත කුමක්ද කියලා. හිත සමාධි කරලා බලන්න ඕන කොහොමද? බලන්න ඕන කොතනද? කොහොමද බලන්න ඕන කියන ටික කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් තව තවත් අසා දැනගෙනම සිත සමාධියට වැඩුවොත් ඒ කාර්යයන් දෙකම එකවර සමත විපස්සනා යුගනද්දව සියල්ල බලා සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා සමුර්ධ කරලා දෙයි. ඒ ටික දැනගන්න නැතුව සමාධිය ආනාපාන සතිය වැඩුවට ඒ බලාපොරොත්තු ඉටු වෙන්නේ නැහැ කියන එක ඒකාන්තයෙන් අවධාරණයකට කියන්න වෙනවා.
ගරු ස්වාමීන් වහන්ස, නාසය අග හෝ තොල් මත ආශ්වාස ප්‍රශ්වාස වැදීම කොහෙත්ම දැනෙන්නේ නැත්නම් කළ යුත්තේ කුමක්ද කරුණාකර පැහැදිලි කර දෙන්න. අවුරුදු ගණනාවක්ම වීරිය කළද එය අසාර්ථක වී ඇත.
ආශ්වාස ප්‍රශ්වාසය නොදැනුණාට කමන්නේ සති නිමිත්ත පේනවනම්. නාසාග්‍රය හෝ මුඛ නිමිත්ත කියන්නේ මේ දෙතොල උඩතොල ප්‍රදේශ විශේෂයෙන් වැඩි අවධානය යොමු කරන්නේ. දැන් මේ ප්‍රතිමා වහන්සේ පේනවාද හැමෝටම? ප්‍රතිමා වහන්සේගේ නාසිකාග්‍රය බලන්න. දැන් ඇස් දෙක පියාගෙන බලන්න ඒ අග්‍රය සිහි කරන්න පුළුවන්ද කියලා. ඒ කෙලවර පේන විදිහට ඒ යම් සටහනක් පේන විදිහට සිහි කරන්න පුළුවන්ද කියලා. අපට පේනව නේද යම් සටහනක්? දුරජා තියාගන්න අමාරු බවක් ඇති, වැඩි වෙලාවක් තියාගන්න අමාරු බවක් ඇති. නමුත් මොහොතකට හරි ඒ නිමිත්ත හිතර ගන්න පුළුවන් නේද? නාසයේ අග, නාසිකාග්‍රය හෝ ඒ උඩ තොල පෙදෙස පිළිබඳව සටහනක් හිතර ගන්න පුළුවන්. ඔන්න ඔය වගේ තමන්ගේ නාසිකාග්‍රය ඕනම් කන්නාඩීකින් බලන්න ඉස්සෙල්ලා හොඳට බලලා මොන වගේද පෙනෙන්නේ කියලා හිතාගෙන මේ නිමිත්ත හිතෙන් දකින්න බලන්න. නිතරම තියපු ගමන් කන්නාඩියේ දිහා බලාගෙන ඉන්නකොට පේනවා වගේම මේක පේන්නේ නැහැ. එච්චර සංසුන් හිතක් අපි කාටවත් නැහැනේ. නමුත් හිත සංසුන් වෙන්නෙත් මෙහෙම බලන්න උත්සාහ කරන කෙනාටමයි. මෙතන නොපිහිටා හිත දුවනවා එහාට මෙහාට. එහෙත් දුවන්න නොදී දුවන හිත නැවත නැවත මේ භාවනා කරනවා කියන තැන කරන්න තියෙන්නේ සතර සම්‍යප්පදං වීරිය වඩන එකට. අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් න උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභත චිත්තං පග්ගන්නාති පදාති. උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය චන්දං ජනේති වායමති විරියං ආරභත චිත්තං පග්ගන්නාති පදාති. අනුප්පන්නානම් කුසලානම් උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභත චිත්තං පග්ගන්නාති පදාති. උප්පන්නානං කුසලානං ධම්මානං බිහියෝ භාවාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්නාති පදහති. සතර සම්‍යප්පදං වීරිය වඩන්න තියෙන්නේ. මොකද්ද මේ කියන්නේ? හිතන්න දැන් ඔන්න සමාධි නිමිත්ත නාසිකාග්‍රය හෝ තොල හෝ අපි අරමුණු කරගත්තා කියලා. මේකෙන් කලේ මොකද්ද? අපි කුසල අරමුණක් ඔන්න අකුසලයේ දුරු කරලා කුසල අරමුණකට හිත ගත්තා. නූපන් කුසලයක් උපදවා ගත්තා. මේක කුසලයක් වෙන්නේ කොහොමද කියලා කියන්න තව ලොකු බණක් කියන්න වෙනවා. ඒකට වෙලා නැහැනේ. මේ නිමිත්ත පහල කරගන්නවා කියන තැන කාම සංඥාව දුරු කළා කියන එක තේරුම් ගන්න. සබ්බ පාපස්ස අකරණං සියලු පව් දුරු කරලා කුසලස්ස උපසම්පදා කුසලයේ වඩා ගත්තා කියන තැන කුසලයට හිත ගත්තා කියන තැන තමයි මේ වෙන්නේ. මොකද අපේට කායික ක්‍රියාව වාචික ක්‍රියාව මානසික ක්‍රියාව කායික ක්‍රියාව වාචික ක්‍රියාවෙන් තමයි දුසිල් බව පනවලා තියෙන්නේ. කායික ක්‍රියාවෙන් වාචික ක්‍රියාවෙන් තමයි සිල්වත්කම පනවලා තියෙන්නේ. එතකොට කායික ක්‍රියාව වාචික ක්‍රියාව දූෂිත වෙන්නේ මානසික ක්‍රියාව දූෂිත වුණොත්. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. කාම විතර්ක, ව්‍යාපාද, විහිංසා විතර්ක හිතේ පහළ වෙන්නේ කාම සංඥාවට, ව්‍යාපාද සංඥාවට, විහිංසා සංඥාවට සාපේක්ෂව. කාම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා තියෙනකන් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක තියෙනවා. කාම ව්‍යාපාද විහිංසා විතර්ක ඇති තාක් කය වචනේ අකුසලයට යන්න ඉඩ තියෙනවා. එතකොට කය වචනේ අකුසලයට නොයන්න නම් කාම විතර්ක, ව්‍යාපාද විහිංසා විතර්ක දුර වෙන්න. විතර්ක දුර වෙන නම් කාම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා දුර වෙන්න. ඔන්න දැන් අපි මේ සති නිමිත්ත අරගත්ත මේ සති නිමිත්තෙන් සම්පූර්ණයෙන්ම කාම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා වහන මේ නිමිත්ත අතහැරිලා අපව කාම සංඥාවට යන්න පුළුවන්. යම් වෙලාවක අපි මේ නිමිත්තේ තප්පර පහක් හරි ඉන්න පුළුවන් කියලා කියන්නේ අපි තප්පර පහකට සියලු පව් දුරු කරලා. අකුසල සංඥාවත් දුරු කරලා, අකුසල විතර්කත් දුරු කරලා, අකුසල දුරු කරලා. සම්බවපාපස කරන සියලු පව් කරලා නැහැ ඉතින්. එබඳු වටිනා ගැඹුරු තැනක් මේ නිමිත්තෙන් වෙන්නේ. එතකොට මෙන්න මේ නිමිත්තට හිත තැබුවාම අපි කලේ නූපන් කුසලයේ ඉපදෙව්වා. අකුසලයේ දුරු කරලා කුසලයේ ඉපදෙව්වා. දැන් උපන් කුසලයේ වඩන්න ඕන. උපන්නානං කුසලානං බිහියෝ භාවාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති වීරියං ආරභති. මේ උපන් කුසලයේ වඩන්න වීරිය කරන්න ඕන. උත්සාහ කරන්න ඕන. දැන් එහෙම උත්සාහ කරද්දී අපට විරියේ ඉන්ද්‍රිය හරියට වැඩිලා නැහනේ. දුර්වලයි. ඉන්ද්‍රිය ධර්ම වැඩිලා නැහැ. සති ඉන්ද්‍රිය දුර්වලයි, සමාධි ඉන්ද්‍රිය දුර්වලයි, පඤ්ඤා ඉන්ද්‍රිය දුර්වලයි, සති ඉන්ද්‍රිය දුර්වලයි, විරියේ ඉන්ද්‍රිය දුර්වලයි. දුර්වල බව නිසා ඉන්ද්‍රිය ධර්ම නොවැඩුණු නිසා මොකද්ද වෙන්නේ? මේ කුසලය අතහැරිලා ආපහු අකුසලෙම මතුවෙනවා. අකුසලෙම මතුවෙනවා කියන්නේ සති නිමිත්ත අතහැරිලා හිත වෙන අරමුණක් ගන්නවා. ඔන්න වෙන දෙයක් හිතට පේන්නේ නැහැ. අර අරහේ තියෙන එකක්, gedara තියෙන එකක්, මග තියෙන එකක්, කොහේ හරි තියෙන එකක් දැන් මේ හිත ඉදිරියේ මෙවිලා. දැන් නිමිත්ත වෙලා තියෙන්නේ කාම සංඥාව. දැන් හිතට පේන්නේ කාම සංඥාව. දැන් අපට පෙන්නුනේ ඉස්සෙල්ලා නෙක්ඛම්ම සංඥා, අව්‍යාපාද සංඥා, අවිහිංසා සංඥා කියන තැන කුසල සංඥාව. සති නිමිත්ත හැටියට. දැන් සති නිමිත්ත ඉවත් වෙලා අකුසල සංඥාවක් දුර වෙලා. අකුසල සංඥාව ඇති තැන අකුසල විතර්ක. අකුසල විතර්ක ඇති තැන අකුසලේ. ඒ කියන්නේ නැවත උපන් කුසලයේ දුර වෙලා නූපන් අකුසලයේ ඉපදිලා. දැන් මොකද කරන්න තියෙන්නේ? උපන්න කුසලයේ වඩන එකද නේ? උපන්නාන කුසලානං ධම්මානං පහනාය. මේ උපන්න කුසලයේ ප්‍රහාණය කරන්න වීරිය කරන්න ඕන, කැමැත්ත උපදවන්න ඕන. වහාම මේ අකුසල විතර්කයේ අකුසල සංඥාව දුරු කරන්න ඕන. බහැර කරන්න ඕන, නැවත නොහට ගන්න ස්වභාවයට පත් කරන්න ඕන. අන්න එතකොට ආපහු ඒ අකුසලයේ දුරු කරලා පුළුවන් නම් අකුසලයේ අකුසලයේ හැටියට හඳුනගෙන ආපහු සති නිමිත්තට ගන්නවා. ආපහු සති නිමිත්ත. ආපහු කුසලයේ අතහැරලා අකුසලයට යනවා. ආපහු ගන්නවා සති නිමිත්තට. මෙහෙම සටනක් කරන්න වෙනවා. ඊළඟට නැවත නැවත ගන්න බැරි විදිහටම කාම සංඥාවට, ව්‍යාපාද සංඥාවලට යනවනම් එහෙනම් දැන් කරන්න තියෙන එතන උත්සාහ වෙන එක නෙමෙයි. කාම සංඥාව දුරු කිරීම සඳහා, ඒ සුභ සංඥාව දුරු කිරීම සඳහා අසුභේ වඩන්න. මේ ලස්සනයි සුභයි කියලා හිතගත් අරමුණ, හිතගත් අරමුණ ලස්සන අවලස්සන බව, සුභ අසුභ බව විමසන්න. ඇතිවෙච්ච සංඥාව පටිගනම් මෛත්‍රිය ඇසුරු කරන්න. එහෙම හිත නිවා ගන්න. එහෙම බාහිර තවද කමටහන් එකතු කරගෙන හිත නිව නිවා සති නිමිත්තටම හිත ගන්න. එතකොට කාටවත් කුසලයේම උපදවාගෙන කුසලයේම ඉන්න බෑ. අකුසලයේ උපදිනවා. අකුසලයේ උපදින උපදින තැන ඒ අකුසලයේ වැඩෙන්න නොදී ඉක්මනින් ඒකෙන් හිත මුදවලා නැවත කුසලයට ගන්න කරන උත්සාහය තමයි භාවනාව කියන්නේ. එතකොට හිතන්න එපා භාවනාව කියලා මේ අකුසලයේ මතු නොවි හිත ඔහේ තියපු තැනම තියාගන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියලා. අපි කවුරුත් කරන්නේ මේ වීරිය. මේ හිත මෙහෙට යනකොට ආපහු ඇදලා ගන්නවා, ආපහු ඇදලා ගන්නවා. මේ වීරිය කරන්න පුළුවන් දක්ෂ කෙනා දිනනවා. යන යන තැනින් හිත ඇද 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 කුසල නිමිත්තේ කුසල අරමුණේ පිටුවා ගන්න කෙනා යම් වෙලාවක හිතටත් එපා වෙලා අපේ කැමැති අරමුණෙහිම හිත බැස ගන්නවා. ඒ දක්වා සිතට ඉඩ නොතියා, සිතට දඬුවම් කරමින්, සිතට අවවාද කරමින්, සිතට නිග්‍රහ කරමින්, සිත ලස්සනයි කියලා ගන්න තැන නෑ, උඹ ගත්ත තැන අවලස්සනයි, අසුබයි, මේ තියෙන කේස් ලොම් අසුබ තරව සොටු, මේ කබ, මේ කඳුළු, මේ කහපාටට ගලන්නේ කොටු, මේ කෙල, මේ සෙම, මේ දාඩිය, මේ වටද ලස්සනයි කියලා ගත්තේ කියලා අසුබ බවම පෙන්න පෙන්න ඒ හිත ඇලුම් කරන දේෙන් හිත ගලව ගන්න ඕන. ඒ වීර්යේ ප්‍රතිඵලය තමයි අපට සමාධියක් ලැබෙනවා කියලා කියන්නේ. එනිසා වීර්යය කරන්න වෙන. වීර්යයෙන් දුක්ඛං අච්ඡේති. වීර්යෙන්මයි දුක ගෙවා ගන්නට වෙන්නේ. වීර්යෙන් තොර වූ එකට ඒක කරන්න හම්බ වෙන්නේ නැහැ. එනිසා වීර්ය කරන්න බෑ කියන්න බා. පුළුවන්.
සංඝාංශ සිතට නැගෙන සිතුවිලි පාලනය කිරීමට විපස්සනා භාවනා ක්‍රමය උපයෝගී කරගන්නේ කෙසේද?
සිතට නැගෙන සිතුවිලි විපස්සනා භාවනාව හැටියට තෝරගන්න යොදා ගන්න ක්‍රම කියලා හෙව්වොත් අපට සිතුවිලි උපදින්නේ නැහැ නිකන්. අපි ඉගෙන ගන්න ඕන සිතුවිලි උපදින්නේ නැහැ ස්පර්ශයකින් තොරව. පස්සපච්චා වේදනා, පස්සපච්චා සංඥා, පස්සපච්චා සංචේතන. වේදනා සංඥා සංඛාර කියන තුනම ඒ සිතුවිලි ස්පර්ශ වුණොත්මයි. ස්පර්ශය කියලා කියන්නේ ආධ්‍යාත්මික ආයතනයක්, බාහිර ආයතනයක්, විඥානයක් තුන්දෙනාගේ එකතුව. එතකොට මෙන්න මේ ආයතන වලින් අරමුණු ලබන තාක්කල් අරමුණු හොයනවා නම් ඒ අරමුණු සොයමින් ඉන්න තාක්කල් සිතුවිලි නතර කරන්න බෑ. අරමුණු ලබන තාක්කල් අරමුණු ලැබෙන තාක්කල් සිතුවිලි පහළ වෙනවා. එතකොට අපිට ඉස්සෙල්ලා කරන්න පුළුවන් වෙන්නේ මේ සිතුවිලි වල තියෙනවා කුසල අකුසල කියලා දෙකක්. කුසල අකුසල අව්‍යාකෘත කියන සිතුවිලි වර්ගීකරණය කරනවා. අකුසල් චේතනා තියෙන, කුසල චේතනා තියෙන, කුසලද නො වූ අකුසලද නො වූ චේතනා තියෙන. රහතන් වහන්සේලාට පහළ වෙනේවා. එතකොට දැන් අපිට ඉස්සෙල්ලා අපි බලන්න ඕන සිතුවිලි නතර කරන්න නෙමෙයි. සිතුවිලි හොඳ කරගන්න. හොඳ මිනිස්සෙක් වෙන්න එතකොටනේ. සිතුවිලි හොඳ කරගන්න. හොඳ සිතුවිලි පිළිබඳවයි අපේ අපේක්ෂාව වෙන්නට ඕන. එතකොට හොඳ සිතුවිලි එන්නේ නම් මොන වෙන්න? දැන් අපිට හොඳ ප්‍රණීත රස ඇති ඵලයක් ලබන්න නම් ඒ ඵලයේ ඇති කරන රුකක් හිටවන්න ඕන. කොහොඹ ගහකින් බෑනේ මිහිරි අඹ ඵලයක් ලබා ගන්න අපිට. ඒක මිහිරි මේ අඹ ගහකින්මයි ඒ ඵලය දරන්න වෙන්නේ. ඒ නිසා අපි තෝරගන්න ඕන මෙන්න මේ විදිහේ අරමුණු ඇහැට කනට නාසයට දිවට කයට ගැටුණොත් ඒ නිසා උපදින සිතුවිලි නපුරු වෙනවා, විෂම වෙනවා, අකුසල වෙනවා. මෙන්න මේ විදිහේ අරමුණු ඇහැට කනට නාසයට ලැබුණොත් ඒ නිසා උපදින සිතුවිලි පැහැපත් වෙනවා, යහපත් වෙනවා කියලා තේරුම් අරගෙන පළමුකට අපි කිසියම් ආකාරයක වාර්ගීකරණයක් කරගන්න ඕන. මෙන්න මේ වගේ අරමුණු වලට ආයතන ගැටෙන්න නොදී ටිකක් හිට ගන්න ඕන. අපි මඩ තැවරෙන, අසුචි තැවරෙන තැනකට ගිහිල්ලා වැටිලා අනේ අසුචි තැවරෙන්න එපා කියලා කිව්වට, මඩ ගෑවෙන්න එපා කියලා කිව්වට හරියන්නේ නැහැ. මඩ අසුචි නොතැවරෙන්න නම් මං ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕන මෙතන මඩ තියෙන තැනක්, අසුචි තියෙන තැනක්. මෙතන ගියොත් තමයි ගෑවෙන්නේ, නොගියොත් ගෑවෙන්නේ නැහැ. එනිසා මගේ ආයතනයන්ට මෙන්න මේ අරමුණු ලැබුණොත් මගේ හිත දූෂිත වෙනවා. එනිසා මම ඉස්සෙල්ලා ඉන්ද්‍රිය සංවරයක්, ඇහැට මෙන්න මේ වගේ රූප දකින්න ඉඩ තියන්නේ නැහැ, සීමා කරනවා. කනට මේ ශබ්ද වැඩි අහන්න දෙන්නේ නැහැ. නාසයට දිවට කයට මෙන්න මේ වගේ අරමුණු ලැබෙන්න දෙන්නේ නැහැ, සීමා කරව ගන්න. එතකොට Taman තේරුම් ගන්නවා මෙන්න මේ ආයතනයන්ට මෙන්න මේ අරමුණු ලැබුණොත් හිත කලකිරෙනවා, හිත දූෂිත වෙනවා. ඒ බව තේරුම් ගත්ත කෙනා ඒ බඳු අරමුණු වලින් මිදිලා වෙන් වෙලා ඉන්න ටිකක් උත්සාහ කරනවා. ඒ බඳු පරිසරයක ඉන්න කෙනෙක් උනත් එයා බලන දවසකට පැයක් හරි මේ අරමුණු වලින් මිදිලා ටිකක් වෙන් වෙලා ඉන්න ඕන. නිහඬ නිසල පරිසරයකට ගිහිල්ලා කලබලකාරී නොවන තැනකට ගිහිල්ලා එබඳු රූප ශබ්ද ගන්ධ රස පහස අඩු තැනකට ගිහිලා ඉන්නවා. ඔය අරඤ්ඤගතෝවා රුක්මූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා කියලා කියන්නේ ඔකට. ඒ කියන්නේ අර හිත කෙලෙසෙන අරමුණු අඩුයි. ඉතින් ඔබට අමුදරුව දාලා ඒ ගමන යන්න බැහැනේ. මොකද ඔබට පුළුවන් දවසකට පැය භාගයක් යන්න ওই පාකයකට. ගිහිලා වැඩිය මිනිස්සු නොගැවසෙන පැති තියෙනවානේ. ඒ පැත්තකට ගිහිලා භාවනා කරන්න එපා. විනාඩි 5ක් ඉන්න. ඔබට විෂම අරමුණු නොලැබීම නිසා ඔබේ හිත ඉබේම සුද්ධ වෙලා. දැන් නගරයේ පරිසරයේ හිටියානම් හැම මොහොතකම ඔබේ ඇසට විෂම අරමුණු ලැබෙන්නේ. ඒ ලැබෙන හැම වාරයකම ඔබේ හිත කිලුටු වෙනවා. හැබැයි අර ගස් තුරු සෙවනකට වෙලා යන එන මිනිස්සු පේන පැත්තට නෙමෙයි අනිත් පැත්තට හැරිලා විෂම පරිසරයේ අරමුණු නොලැබෙන පැත්තකට හැරිලා ගහක් යට සෙවණි පුළුවන් නම් S2ක් තියාගෙන මුකුත් මෙහෙ කරන්න ඕනේ නෑ. නිකම්ම ඉන්න. ඒත් ඔබේ හිත පිරිසුදු වෙනවා. කොහොමද? ඇයි හිත කෙලෙසන කිලුටු කරන? පංචකෝ ආගන්තුකේ උපක්ලේශේ උප. ආගන්තු වෙන උපක්ලේශ නිසා හිත කිලුටු වෙන්නේ. හිත ස්වභාවයෙන් ප්‍රබහස්වරයි. දැන් එහෙතයි එමු විසම අරමුණු. කනට විසම ශබ්ද ගන්ධ රස පහස ඒ අරමුණු නොලැබීම තුලම ඔන්න ඔබේ හිත යම් ප්‍රමාණයක සුද්ධයක් වෙලා. එහෙම ඉන්න පුරුදු වුණාම ගිහිල්ලා ඔබට දැනේ හිතට මහා පුදුම සුවයක්. කයට සුවයක් දැනේ. කයට තියෙන රත් වීම දැවිල්ල 1000 අඩු වෙනවා. ඇයි විෂම අරමුණු නැණි හිතන්න මෙනෙහි කරන්නේ? විෂම අරමුණු මෙනෙහි කරනවා කියලා කියන්නේ වාහනයක් ලොකු කන්දක් අදිනවා වගේ. විශාල ඉන්ධනයක් වැය කරනවා. විශාල ශක්තියක් ශරීරයෙන් වැය කරනවා. මේ රාග ద్వේෂ පහළ වෙච්ච දවසට කය වෙහෙසයි. වැඩි ගෙවීමක් කරලා තියෙනවා. දැන් අර නිහඬ පරිසරයේ ඉන්නකොට හිත නිහඬයි. බර අරමුණු හිතට නැහැ. ඒ නිසා කයේ ගෙවීමත් අඩුයි. කයටත් පහසුවක්. එනිසා පළමුවෙන් තෝරගන්නේ ඒ වගේ නිහඬ පරිසරයකට යන්න. ඊළඟට බලන්න ඔබට තේරෙවි දැන් ඇහැට කනට නාසයට දිවට කයට මෙතනදී විසමාරමුණු නෑ හිත කලසෙන. ඒ වුණාට මේ හිතෙන්ම අතීත අරමුණු මතු කරලා අරේ තිබුණු ඒවා මෙහි දැක්කේවා අරෙහිදී හපුවා මෙහිදී කරපුවා අරෙහිදී රස විඳපුවා මෙහිදී පහස ලැබපුවා මේ ඔක්කොම සිහි කර කර මේ හිත කෙලසෙනවනේ මේත්. දැන් බලන්න හිතත් කොහොමද මේ අක්‍රීය කරගන්නේ නිහඬ කරගන්නේ කෙලසෙන අරමුණු නොයෙන් හිත මොකද්ද කරගන්න ඕන. අන්න එතකොට ඔබට තේරෙයි මේ නිහඬ පරිසරයට ආවහම ආයතන පහක් රැකුණා. හැබැයි මන ආයතනේ රැකිලා නැහැ. කාමාදී අරමුණු සිහි වෙනවා. එහෙනම් සිහි වෙන්න හිත නිදහස් කරලා තිබුණොත් ඉඩ තිබුණා. ඒ නිසා ඔබ පුළුවන් නම් පුළුවන් තැනකින් බුදුගුණ අනන්තයි දිගට වේගයෙන් කියාගෙන හිතාගෙන හිත හිතා යන්න. කී කියායි. සියලු සත්‍යෝ සෝපත්තියෝ. එහෙම නැත්නම් ඉති විසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යං සම්ම සම්පන්නෝ සුගතෝ ලෝකෝ. අනුත්තරෝ පුරිස ධම්මසාරතී සත්තාදේව මනසානං බුද්ධෝ භගවා බුද්ධෝ සත්තාදේව මනසානං අනුත්තරෝ පුරිස ධම්මසාරතී ලෝකෝ විදු සුගතෝ විද්‍යාගාරං සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහ. මේ විදිහට දිගට කියන්න. එතකොට අන්න මනසට අර කාමාදී අරමුණු හිතන්න ඉඩක් නැහැ. මේ චින්තනය තුළ අකුසලේ නැහැ. හිත කුසල්. හිත පිරිසුදු. ඉතින් ඒ විදිහට ගාතාවක් පිරිතා ඉතිවිසෝ පාඨය බුදු ගුණ අනන්තයි සියලු සත්‍යය සුවපත් වේවා මරණේ නියතයි මේ වගේ කුසල මනසකාරයක් කරන්න. අන්න මන ආයතන යත්‍රා එක්ුණා. පංච ආයතන යත්‍රා එක්ුණා. ඔබේ හිත කය වචනයක් සියල්ල සම්පූර්ණ රැකුණා කුසල සාගතයි. ඉතින් මේ අවසානය නෙමෙයි මේ ආරම්භය. මෙවද තැනකින් පටන් අරගෙන යනකොට ඔබටම තේරෙනවා අනේ හිත නිහඬ වෙනකොට නිසල වෙනකොට කුසල සාගත වෙනකොට මේ නිහඬ පරිසරයකට ආව මොනතරම් ශාන්තියද මොනතරම් සුවයක්ද අර කලබලකාරී පරිසරයෙන් මිදලා. ඔන්න රසය දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔබට පුළුවන් ඒ රසය වැඩි දියුණු කරගන්න ක්‍රම තවදුරටත් හොයාගෙන ඉදිරියට යන්න. ඒ සඳහා තව බොහෝ ක්‍රම තියෙනවා. තව තවත් ඒ රසයේ සුවේ වැඩි කරගන්න ක්‍රම තියෙනවා. හේම භාවිතා කරමින් තමයි අපිට මේ ගමන ආරම්භයක් ඇටියට හදාගෙන යන්න තියෙන්නේ. එතකොට හිත කෙලෙසෙන හිත සිතුවිලි අපි ඉස්සෙල්ලා කුසල සිතුවිලි බවට පත් කළා. ඊළඟට පුළුවන් මේ සිතුවිලි පාලනය කරගන්න ඇතුළතම නිවා ගන්න. දැන් අපිට තියෙනවා සිතුවිලි හිතේ නැගෙනවා සිතුවිලි වලට රැවටෙනවා රැවටිලා අපි කායික ක්‍රියාවට වාචික ක්‍රියාවට එනවා. දැන් අපිට පුළුවන් එන සිතුවිලි ඇතුළතම නිවාගෙන කායික ක්‍රියාවට වාචික ක්‍රියාවට නොපැමිණ ඉන්න ආයතන පහ අක්‍රිය කරන්න පුළුවන් ඇතුළතම නිවාගෙන. දැන් අපි මෙහෙම ඉන්නකොට ගෙදර සිහි වෙලාමනේ සිහි වෙච්ච දේ අරඹ යාමනේ අපි යන්නේ. මෙහෙම ඉන්න අපි මෙහි බුදුහාමුදුරුව ඉන්නවා කියලා හිතලාමනේ බුදුහාමුදුරුව ඉන්නවාමයි කියලා හිතලාමනේ මෙහි ඇහැ ඔළුව හරවලා බලන්නේ. දැන් මට මෙතන බුදුහාමුදුරුවෝ කියන දැනුම එනකොටම මම බුදුහාමුදුරුවෝ කියන පැනවීම කලේ මගේම සිතුවිලි වලට නේද? මේක නේද දැක්කේ? මේ නාමයේ මේ සංඥාව නේද දැක්කේ? මෙතනට නේද රැවටිලා මේ බුදුහාමුදුරුවෝ කියලා කිව්වේ? ඇතුළතම බලලා ඇතුළතම නිවෙනකොට මට එළිය යමක් හම්බ වෙන්නේ නැහැ. පංචායතනයේ නිරෝධයට යවත හැයි. රූපයෙන් ඉදිට හැයි. එතන ඉන්න පුළුවන් වුණොත් ඒ බඳු තැනක හිටියෝ ඉන්න පුළුවන් වුණෝ කොතනද මේ ඇත්ත දකිමින් පංචායතනයෙන් මිදුණ රූපයෙන් මිදුණ කියන්නේ අනාගාමී වුණා කියන එක. අනාගාමී වෙන්න පුළුවන්. ඇතුළතම නිවෙන්න පුළුවන් නම් ඇතුළත හටගන්න ධර්මයන්ගේ ඇත්ත දකිමින් රූපේ අතහරින්න පුළුවන්. රූපේ අතහරින්න දෙයක් නෑ අතහැරිලා තියෙන්නේ. මේ නැති එකක් නේ අල්ලගන්නේ මේ. රැවටිලා. ඒ රැවටීම මුලාව දුරු වෙන විදිහට ඇත්ත ඇති සැටින් බලමින් ඇතුළතම නිවා ගන්න පුළුවන් උනොත් එළිය අපිට මේ කාම ලෝකය අතහැරෙන්නේ. දැන් අපි ඇතුළත රැවටිලානේ මේ හැරලා කන හැරලා නාසයෙන් දිවෙන් කයෙන් මෙහි ලෝකේ හොයන්නේ. ඇතුළතම නිවුණොත් අපට අතහැරෙන්නේ කාම ලෝකේමයි. කාම ලෝකේ අතහැරියා නම් අතහැරිය ආපහු එන්නේ නැහැ ඥාට අනාගාම. නැවතම වෙන ගමනක් යන්න පුළුවන්. ඒ තරම් ගැඹුරු තැනකට යන්න පුළුවන් ওই නිහඬ බව, මෙසල බව පුරුදු කරගන්න ප්‍රමාද වෙන්න එපා.
දැන් ස්වාමීන් වහන්සේ භාවනා නොකර කරුණු පහදා ගැනීමෙන් පමණක් මාර්ගඵල ලබාගත හැකිද කියලා ප්‍රශ්න.
බෑ බෑ. එහෙම කරන්න බෑ. හැබැයි මාර්ගඵල ලබනවා කියලා කියන්නේ සම්මාදිට්ඨිය උපදවා ගන්නවා කියන එකනේ ආරම්භය. මාර්ගය උපදවා ලෝකෝත්තර මාර්ග සම්මාදිට්ඨිය උපදවා ගත්තා කියලා කියන්නේ දර්ශනීයට සෝතාපන්න මාර්ගයට ආවා කියන. ඒ සම්මාදිට්ඨිය උපදින්න හේතු කාරණා ප්‍රත්‍ය දෙකක් තියෙනවා. සම්මාදිට්ඨිය උපදින්න ඕන කරන හේතු ප්‍රත්‍ය දෙකක් තියෙනවා. මොකද්ද මේ හේතු ප්‍රත්‍ය දෙක? පරතෝගෝසය හා යෝනිසෝ මනසිකාරය. දැන් අපි අද ඔන්න පරතෝගෝසය අහලා දැනගන්න ඕන ටික අහගත්තා. දැන් මේ අහගත්ත දේ අනුව ඔබම හිතලා ඒ කියපු ධර්මයේ ඇත්තක් තියෙනව නේද? එහෙමම නේද කියලා ඔබේ සිතින් එකතු කරගන්න ඕන ටිකත් එකතු කරගත්තොත් ඔන්න ඔය ප්‍රත්‍ය දෙක එකතු වෙනකොට සම්මාදිට්ඨිය උපදිනවා. මාර්ගඵලයට එනවා. අහපු තරමකින් සුතමේ ඥානයකින් ඒ ටික කරන්න බෑ. සුතමේ ඥානෙ නැතුව හිතන්නත් බෑ. මෙනෙහි කරන්න. දැන් අපි පුළුවන් තරම් ශක්ති පරිද්දෙන් අපි කියලා දුන්න මෙන්න මෙහෙමයි වෙන ධර්මතාවය. මෙන්න ලෝකේ ඇති වෙන හැටි, ලෝකේ නැති වෙන හැටි මෙහෙමයි. මෙන්න මෙතනයි බලන්න ඕන. මෙහෙම නේද අපිට ලෝකයක් ලැබිලා තියෙන්නේ. මෙහෙම නොමැලුවොත් ලෝකේ අපහැරෙනවා නේද? මෙතන නේද අපි රැවටෙන තැන? මෙතන නොරැවටි හිටියොත් එහෙම වෙනවන්නේ. ඔන්න දැන් ඔබ හැප්පි හැප්පි මෙතන සිතන්න, මෙනෙහි කරන්න, විමසන්න බැලුවොත් මේ අහපු දේ ඔබේ අත්දැකීමක් වෙනවා. මොකක්ද? අපි හිතමු අපි විද්‍යා පන්තියේදී විද්‍යා භාර පන්ති භාර ගුරුවරයා අපිට කියලා දෙනවා පරීක්ෂණයක් කරන හැටි. මෙන්න මේ පරීක්ෂණේ මෙන්න මේ රසායනික වර්ග ටික මේ ප්‍රමාණයට එකතු කරලා, මේ ගින්නට එකතු කරලා, මෙන්න මේ ප්‍රමාණයක් තාපය ඇති වෙනකන් රත් කළාම මෙන්න මේ විදිහේ ප්‍රතිඵලයක් එනවයි කියලා කිව්වා. දැන් අපි අහගත්ත ගුරුවරයාගෙන් දැන් මේක අත්දැකීමක් නෙවෙයිනේ. දැන් අපි විද්‍යාගාරයට ගිහිල්ලා අර කියපු උපකරණ ටික අරගෙන අර කියපු පරිමාණයට අරවයි මිශ්‍ර කළා, ගින්නට එකතු කළා, දාහය ඇති කරලා අර පරීක්ෂණය කරලා බැලුවම හරියට හරි අර උත්තරේ හැමම එනවා. දැන් තියෙන්නේ සුතමේ ඥානයක්ද? නේ ප්‍රත්‍යක්ෂතාවය. තමන් දන්නවද? දැන් මෙන් එහාට තමන් මේක කියනවා නම් කියන්නේ ගුරුවරයාගෙන් අහගත්ත දෙයක් කියන්නේ. නේ තමන්ගේ ප්‍රත්‍යක්ෂතාවය කියන්නේ. එහෙනම් අපි අද දවසේ අහගත්ත යමක්, අහගත්ත දේ දැන් ක්‍රියාවට නගන්න ඕන. ඔබ ඇතුළතින් ඒ පරිශ්‍රණය කරලා තීරුම් ගත්තොත් මේක හිමම වෙනව නේද? මේ හිතේම හටගන්න සිතුවිලි වලට රැවටිලා නේද මේ ලෝකෙට දුවන්නේ අපි? කියන මේ අනුමාන ඥානය ප්‍රත්‍යක්ෂ ඥානයක් කරා එන්න එන්න අපි ලං වෙන්නේ මාර්ගඵලයට. ඒක වැඩි දුරක් තියෙන එකක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අද දහවල් මේ බණ අහලා හිට උදේ වෙනකොට මේ අධිගමනය ලබන්න පුළුවන් කියලා. රාත්‍රියේ අහලා එළි වෙනකොට මේ ප්‍රතිඵලය ලබන්න පුළුවන් කියලා. දවල් කාලයේ හපු කෙනාට රාත්‍රී කාලයේ හපු කෙනාට දවල් කාලයේ මේ ගමන ඉවර කරගන්න පුළුවන් කියලා. ඒ තරම් ඉක්මන් ප්‍රතිපදාවක් ඇටියටයි මජ්ක්‍ධිම නිකාය දක්වන්නේ. සතිපට්ඨාන සූත්‍රේ නම් ටිකක් ඒක දීර්ඝ කරලා පෙන්නනවා. අවුරුදු 7ක් හා සතියක්. ඉතින් දැන් මේ පරතෝඝෝසය අනුන්ගෙන් අහගත්ත දෙයට තමන්ගෙන් එකතු වෙන්න ඕන දේත් එකතු කරලා තමසිතින් විමර්ශනය කරලා ඒක ප්‍රත්‍යක්ෂතාවයක් බවට පත් කරගන්නකොට අන සම්මාදිට්ඨියට ඕන කරන ප්‍රත්‍ය දෙක එකතු වුණා. එකතු වෙච්ච තැන සම්මාදිට්ඨි. ගිනි පෙට්ටිය තිබුණාට කූර නැතුව ගින්දර උපදින්නේ. ගිනි කූරයි පෙට්ටියයි දෙකම තිබුණත් එකට හැප්පුවේ නැත්තම් ගින්දර උපදින්නේ. දැන් මේ පරතෝඝෝසයෙන් අහගත්ත දේ එහි හැප්පෙමින් එහි බැස ගැනීමෙන් විමසමින් මේ ඇත්තක්ද මේක එහෙමද? නැවත නැවත අහමින් නැවත නැවත සිතමින් උත්සාහවත් වුණොත් ගින්න හටගනීවි. ගින්න උපදීවි. ඒක ඒකාන්තයෙන් ඒක වෙනවා මේ ධර්මයේ සම්දිත්තිකයි අකාලිකයි. තාම මේ ධර්ම සජීවි. ප්‍රතිඵල ආද ලබන්න පුළුවන් අකාලිකෝ. එනිසා ඉගෙන සැකයක් කරන්න එපා. ඔබට කළ යුත්තේ ඔබ කරන්න. ඔබට ප්‍රතිඵලය ඔබ ලබයි. මම කියන්න ඕනේ නැහැ. ඒත් ගුරුවරයා කියන්න ඕනේ නැහැ. ඔබ දැන් මිච්ඡත්වෙත් දැන් මගපල දෙනවනේ හරියට. ලංකාවේ ඉන්න සිව්පිලිසිඳ යාපත් රහතන් වහන්සේලා. බුදු වෙච්ච එක්කෙනෙකුත් ඉන්නවා. අනාගාමී අය හරියට ඉන්නවා. පත්තරෝලක් පළ වෙන ආරයන් වහන්සේලා මෙහෙවන භාවනා වැඩසටහන සඳහා කල්ැතුව දින වෙන් කරගන්න කුටි කියලා. ඒ තරමට දැන් අර ඉස්සර අනුරාධපුරේ ගැන කියන්නේ දීපදුරක්වත් වේලා ගන්න බැරි වුණේ කියලා අහසින් යන කෙච්ච. ඒ තරමට ඇවිල්ලා ඉන්නේ ලංකාව දැන්. ඉතින් එහෙම කියන්න ඕනේ තමන් දන්නවා එතකොටම මම මොකද්ද මේ දැක්කේ මොකද්ද මේ කළේ. මෙතනින් මේ ටික මේ විදිහට භාවිතා කළොත් මේ සියලු ආශ්‍රව දෙ වෙනවා නේද කියලා තමන් දන්නවා. කවුරුවත් කියන්න ඕනේ තමන් දන්නවා. ඒක කවුරුවත් කියන දේ වැඩකුත් නෑ තමන්ටයි. ඒ දැනුම ඒ නුවණ එනවා. දුක කියන්නේ මොකද්ද? සමුදය කියන්නේ නිරෝධයේ මාර්ගය කියන්නේ මොකද්ද කියලා. අර ඡන්න කියපු බණ ඉක්ම වාගේ ධර්මයක් එනවා එතනට එකතු වෙනවා. ඒ ටික දකින්න ඒ ටික බලන්න. එතනින් තමයි අපට සතුටු වෙන්න පුළුවන්කම තියෙන්නේ.